මෙත්ත සූත්‍රයයි කරන්නේ. එක්කලක භාගතුන් වහන්සේ කෝලිය ධනමයේ හලිත වසන්නම් කෝලියන්ගේ නියංගම වැඩවසන. එකල්ලි බොහෝ විශ්ෂු පෙරවරු ඇඳි පෙරව පාසිවරුගෙන් හලිත වසන නියංගමට පිළිපිස ඇදිය. ඉක්විතිය භික්ෂුන්ට මේ සිතවිය මේ හලිත වසනය පිළිපිස හැසිරෙන්ට තවම කල් වැඩිය. අපි අන්තොට පිරිවැජ්ජන්ගේ අරමුවත එළබෙන්න ඕන මැනමි. එකල්ලේ භික්ෂු අන්තයට පිරිවැජ්ජන්ගේ අරමත එළඹිය. එළඹේ අන්තයට පිරිවැජ්ජන් සමග සතුටු වූ. සතුටු විය යුතු සීකටයුතු කටාකට නිමවා එකත් පසව කොන්න. එකත් පසව කොන්නේ භික්ෂුන්ට අන්තර පිරිවැජ්ජු මෙසෝ කිය. ඇවැත්නි මහාන ගොයින් සව්වන්ට මෙසේ දහම් දිසයි. මහානනි ඒ වූ. තෙපිත් සිත කෙලසන නූන දුබල කරන පංච නීවරණයන් පහකොට මෙත්තා සාගත සිතින් එක් දිසාවක් පතුරවා වාසය කර. එසේම දෙවන දිසාවද තුන්වෙනි දිසාවද උඩ යට සියලු තන්හි සර්වත්තමානි සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහත් බවට පැමිණි නොපමණ වූ වැර නැති දොම්නස් රහිත මෙත්සන්තිය මෙසේ පතුරවා වෙසවා. ආපහු කරුණා සාගත සිතින් මේ සියල්ලම මේ දිසාවලට පතුරවා වාසය කර. මුදිතා සාගත සිතින් මේ දිසාවලට පතුරවා වාසය කරන්න. ඒ වගේම උපේක්ෂා සාගත සිතින් මේ සියලු දිසාවන් පතුරවා වාසය කරන්නයි කියලා කියනවා. ඇවැත්නි අපිදු මේ සව්වන්ට මෙසේ දහම් දෙසිමු. ඇවැත්නි එපි එව් තෙපි සිත කෙලෙසෙන් නූන දුබල කරන නීවරණ පහකොට මෙත්තා සාගත සිතින් එක් දිසාවක් පතුරවා විසරු. කරුණා සාගත සිතින් මුදුසා සාගත සිතින් උපේක්ෂා සාගත සිතින් මේ විදිහට පතුරවා වාසය කරන්න කියලා. එසේ මේ විදිහට මේ උපේක්ෂා සාගත සිතින් වාසය කරන්න කියලා කියනවා. එතකොට මේ තථාගතයන් වහන්සේගේ මේ අපේගේ මේ ධර්ම දේශනාවේ අනුශාසනාව සමඟ අනුශාසනාවක් ඇද්ද අපේ පැනවීමලා විශේෂයකින් අධික ප්‍රයෝගකින් නානත්වයේ ඒක වෙනස මොකද්ද කියලා අහනවා. අපි කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ වෙලාවේ බුදුහා මේ විෂුන් වහන්සේලා ඒ අන්නේ පරිත්‍රාජ්‍යෝගයන්ගේ වාසිතිය පිළිගත්තේ නැහැ, පිළිගනු කරෙත් නැහැ. ප්‍රතික්ෂේප කරන්නේ නැතුව තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ අර්ථය අසලා දැනගන්නවා කියලා හිතාගෙන එයයි කියනවා. ඒ අය ඒ ගිහිල්ලා තථාගතයන් වහන්සේට මේ කාරණේ පැවසුවා. පැවසෙලා ඉතින් ඒ වෙලාවේ කිව්වා මේ භාගතුන් වහන්සේ අපි එයාගේ වචන පිළිගත්තේ නැහැ. ප්‍රතික්ෂේප කළෙත් නැහැ. අපි මේ භාගතුන් වහන්සේගේ මේ අර්ථය තේරුම් ගන්නවා කියලා දැනගෙන අපි මේ උනස්සෙන් නැගිටලා පිටත් වෙලා ගියා කියලා. මහානනි මෙබඳු වාද ඇති. අන්තතු පිරුවජ්ජෝ මෙසෝ කියුත්තේ. ඇවැත්නි කෙසේ වඩන ලද මෙත්තා චේතෝ විමුක්තිය කිනම් ගති ඇත්තේ? කුමක් උතුම් කොට ඇත්තේ? කුමක් අනුසස් කොට ඇත්තේ? කුමක් කෙලවර කොට ඇත්තේ? ඉතින් මෙතන මේ පෙන්නනවා කිම් පරමා කියලා. ඒ කියන්නේ කුමක් උතුම් කොට කිම් ඵල අකිනම් ආනුසංසයන් කියන එක කිම් ගති. ඒ කියන්නේ මෙතන මේ පෙන්නන්නේ කැටියම කියනවා නම් මේ සප්ත බොජ්ජංගේ සමග වැඩුවාම මොකද වෙන්නේ කියන එක තමයි මේ අයට කියන්න බැරි ඒ කියන එක කියන්නේ. ඒ විදිහට මේ කරුණා චේතු විමුක්තිය, මුදිතා චේතු විමුක්තිය, උපේක්ඛා චේතු විමුක්තිය කිනම් ගති ඇත්ති, කුමක් උතුම් කොට ඇත්ති, කිනම් මනුසස් ඇති, කුමක් කෙලවරකට ඇත්ති වේද? මාන්නේ මෙසේ පුළුවස්නා ගල්ලේ අන්තරු පුරජ්‍ය සපයා කියන්නේ නොහැකි වන්නේ මතු දුකටත් පැමිණින්නා. ඒ කවර හේඳ මහණනි අවසේ කරුණෙහි යම්සේනම් ඒ නොදන්නා දෙයක් කෙනෙක්ගෙන් අහුවම උත්තර දෙන්න බෑ. ඒ මහණනි තථාගතයන් වහන්සේ විසිනි. ඔව් තථාගත සෞඛෝ විසින් හෝ මෙයින් අසා හෝය කියන්නේ කර මේ පැන විසදීමේ සිත් ගන්නේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ලෝකේ මහා බමුන් සහිත දෙවිඳුන් සහිත ප්‍රජාවේ මන්දුම් මම නොදතිමි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. මහණෙනි කෙසේ වඩන ලද මෙත්තා චේතු විමුක්තිය කිනම් ගති ඇත්තේ, කුමක් උතුම් කොට ඇත්තේ, කිනම් මනුසස් කර ඇත්තේ, කෙලවර කොට ඇත්තේ වන්නේ? මහණෙනි මේ ශාස්ත්‍රයේ මහාන විවේකයේ සහිතව, විරාගයේ සහිතව, නිරෝධ සහිතව, ඕසග්ගයේ සහිතව, ඒ කියන්නේ විවේක නිසිතන්, විරාග නිසිතන්, නිරෝධ නිසා ඕසග්ග පරිණාමයෙන් කියලා කියනවා. එතකොට ඔය ඕසග්ග පරිණාමයෙන් කියලා කියන්නේ විපරිණිත භාවයෙන් ගොඩ වීමට කියන එකයි. විපරිණත විපරිණාමයට යටත් වීම කියන එක නොඉන්නේ. එතකොට මෙත්තා සාගත සිතින් මැචුරින් ඉන් රිලීස් කියලා පාලි භාෂාවෙන් කියනවා. මෙත්තා සාගත සිතින් සම්බුද්ධංගේ වඩමු. එතන මෙත්තා සාගත සිතින් ධම්මවිචේ සම්බුද්ධංගේ, ඊළඟට විරිය සම්බුද්ධංගේ, ඊළඟට ප්‍රීති සම්බුද්ධංගේ, පස්සද්ධි සම්බුද්ධංගේ, සමාධි සම්බුද්ධංගේ, ඒ වගේම උපේක්ඛා සම්බුද්ධංගේ වැඩුවා. එතකොට මේ විදිහට මේ පුද්ගලයා වැඩුවාම ඒ පුද්ගලයාට හිටි අරමුණේ අනිටු හැඟුම් ඇතුව වාසන්නේ කැමති නම් එහෙම විදිහට වාසය කරන්න පුළුවන් එයි කියලා කියනවා. ඒ වගේම ආයිත් අනිටු හැඟීම් ඇතුව එලා අනිටු හැඟීම් ඇතුව එසේ. ඉතින් අනිටු අරමුණේ ඉටු හැඟීම් ඇතුව එසේ කැමති වෙනවා නම් එහෙමත් කරන්න පුළුවන් කියලා. පටික්කුලේ අපටිකුලේ අපටිකුලේ පටික්කුල සහිතව ඉන්න පුළුවන් කියලා. ආයිත් පෙන්නනවා ඉතින් ඉටු අරමුණේ අනිටු අරමුණේ ඉටු හැඟීම් ඇතුව එසේ කැමති වෙනවා. එලා ඉටු හැඟීම් ඇතුව එසේ. ඉතින් ඉටු අරමුණේ අනිටු අරමුණේ අනිටු හැඟීම් ඇතුව එසේ කැමති වෙනවා. එලා අනිටු හැඟීම් ඇතුව එසේ. ඉතින් ඉදි ඉටි අරමුණේ අනිටු අරමුණේ තන දෙක දුරකොට උපේක්ෂා ඇතුව සිහිය ඇතුව මනා දැනුම් ඇතුව එසේ නෙමෙයි කැමති වෙනවා. එල උපේක්ෂා ඇතුව සිහිය ඇතුව මනා දැනුම් ඇතුව එසේ. සුභ කියන මොක්ෂයට හෝ පැමිණීම සිද්ධ වෙනවා. මානෙමි ලෞකික ප්‍රඥායති මතු විමුක්ති ආවෝධ නොකරන මහානාත මේ මෙත්තා චේතෝ විමුක්තේ සුභේ වලවකට ඇතියයි කියලා කියනවා. එතකොට ඉටු අරමුණයි අනිටු අරමුණයි ගැන කියන එක කියනවා. මේක පෙන්නනවා ඔය අපටිගෝලේ ච පටික්කුල සංඥා කියනවා. අපටිගෝලේ පටික්කුල සංඥා කියලා කියන්නේ දැන් සාමාන්‍ය පුද්ගලයෙකුට මේ කය කියන එක එයාට ඉෂ්ට අරමුණක්. එයා ඒකට කැමති. සරලතාව දුරවන්ට ඒක පටික්කුලයි. මේක දෙතිස් කුණපයක් ජරාව ගොඩක් කියන එක ආහාරී පටික්කුලතා සංඥා කියලා ආන්නේ වගේ පටික්කුලේ කියන අනිටු ස්වභාවයක් තියෙනවා කියන එක සරුත්ථාමුරු ගන්නවා. අනිත් අතට ගත්තාම පටික්කුලේ අපටික්කුලේ සංඥා කියලා කියන්නේ මලසිරුර කියන එක සාමාන්‍ය වැසියන්ට අනිටු හැඟුම් තියෙන මලසිරුරට මිනිස්සු කැමති නැහැ දකින්න. සරුත්ථාමුරු එක අපටික්කුලයි කියලා ගන්නවා. මොකද ඒක භාවිතා කළාම ධ්‍යානයට යන්න පුළුවන්. අටසගිල්ල මලසිරුර වෙනෙහි කළා. ඒකින් ඉටු අරමුණක් හැටියට ඒ කියන්නේ ධ්‍යානයට යන්න පුළුවන්කම කියන දේ තියෙනවා. ආපහු පෙන්නනවා අපටිකෝලේජ් පටික්කෝලේජ් පටික්කුල සංඥා කියලා. එතින්දි පෙන්නනවා මේ කාන්තා රූපය මේ සුඛ සංඥාව ඇත්තකොට අපටිකුලයි කියලා ගන්නවා. එයාට ඒක කැමති ඉටු අරමුණක් තියෙනවා. මලසිරුර කියන එක ඒ පටික්කුල. දැන් අපටිකෝලේජ් පටික්කුලේජ් දෙකම ගන්නවා. අනිටු අරමුණක් තියෙන මලසිරුරට සරුත්ථාමුරු මේ දෙකම පටික්කුලයි කියලා ගන්න. මේ දෙකම සාන්තා රූපයත් අර මලසිරුර වගේම ඒ දෙතිස් කුණපයත් ජරා ගොඩක් කියන එකට ඒකට ගන්න. ආපහු පෙන්නනවා පටික්කුලේච අපටික්කුලේච අපටික්කුල සංඥා. ඒ දෙක මාරු වෙනවා. අර එක අවස්ථාවක අපටික්කුලයි අවස්ථාවක පටික්කුලයි. දැන් මේ අවස්ථාවේදී පෙන්නන්නේ පටික්කුලේච අපටික්කුලේච අපටික්කුල සංඥා කියන එක. එතන දැන් පරුසා වාචය කියන එක මේ අහන පුද්ගලයාට යට පටික්කුලයි. පරස වචන අහන්න කැමති නැහැ. පවසන පුද්ගලයාට මේක අපටික්කුලයි. යාට ඉෂ්ට අරමුණක්. යා කැමති පරස වචන ඒ කියන්නේ. සරිත් තාමතුරු මේ දෙකම නොවනින් විමසලා බලනවා. විමසලා බලලා සම්මා දිට්ඨිය කියන එක නැතිකම නිසායි මේක ඇති වෙලා තියෙන්නේ. ඒතකොට සම්මා දිට්ඨිය ඊට අරමුණ වශයෙන් සරිත් තාමතුරු භාවිතා කරනවා. පස්වෙනි කාරණයට පෙන්නනවා අපටික්කුලේච පටික්කුලේච උපේක්ඛතෝ විහාරං සතෝ සම්පජානෝ කියලා. එතකොට කාන්තා රූපය අර සුඛ සංඥා තියෙන අයට අපටිකුලයි. මලසිරුර එයාට පටික්කුලයි. එතකොට සරුත්ථාවරු මේ දෙකම පහ කළා. මේ දෙකම මගේ නෙමෙයි, මම නෙවෙයි, තමා නෙවෙයි කියලා අරගෙන උපේක්ඛාවට ගන්න වාසය කරනවා. එතකොට මෙන්න මේ විදිහට ඉන්න පුළුවන්කම කියන එක අර විදිහට ඇති වෙනවා. අර විවේකයේ සහිතව, විරාගයේ සත්‍ය නිරෝධයේ සහිතව, ඕසංග පරිණාමයේ සහිතව මේක මේ මෙත්තා චේතෝ විමුක්තිය පවත්නවා. මේ බොජ්ජංග 7 බොජ්ජංග 7 ද භාවිතා කිරීමෙන් කරනවා. එතකොට මෙහෙම කරාම මේ පුද්ගලයාට එක්කෝ එයා අරිහත්ත්වයටපත් වෙනවා, එහෙම නැත්නම් සුභ කියන විමුක්තියට කියන එකට ඇති වෙනවා. ඒ සුභ කියන විමුක්තිය ඇති වෙන්න නම් අසුභේ කියන එක ලාභයක් වශයෙන් ගන්න හොඳ නැහැ. මේ දෙතිස් ගුණෝපේ අසුභයි. මේක ලාභයක් කියලා ගත්තොත් ඉතින් අපිට ඒ විමුක්තිය නැහැ. මේක අසුභේ අසුභේ හැටියට අරගන්න ඕන නම් දෙතිස් ගුණෝපේ කියන එක නිසා අස්මිතියක් මානයක් නැත්තම් මේ දෙතිස් ගුණෝපේ නිසා ඒ නිසා යාට සුභයයි කියන එක ඇති වෙනවා. ඉතින් මේ වෙලාව වෙනකොට මේ ඔය රවුම් වලින් ගත්තාම අපි ටිකකින් බලනවා මේකේ මේ රවුම් කරපෝනවා කියන එක. පස්වෙනි රවුමට යන්නේ නැහැයි කියන එක තමයි මෙතන මේකේ පෙන්නන්නේ. ඉතින් හැබැයි රවුම නැත වෙන්නේ කියලා කොට මේක නිතරම හිතන්න ඕනේ මේ කැරකෙන රෝදයක නතර වීම සම්බන්ධයෙන්. අපි හිතන්න ඕනේ අපි කැරකි කැරකි ඉන්නේ. ඒ කැරකෙන රෝදයක අපි මේ නතර වෙන අවස්ථාවක් තමයි මේ හිතන්නේ. එතකොට ඊළඟට ආභව පෙන්නනවා මාන්‍ය කෙසේ වඩන ලද කරුණා චේතු වුක්තිය කිනම් ගති ඇත්තේ කුමක් උතුම් කොට ඇත්තේ කිනම් අනුසස් කොට ඇත්තේ කුමක් කෙලවරකට ඇත්තේ වේද මාන්‍ය මේ ශාස්ත්‍රයේ මහාන විවේකේ විරාගේ නිරෝධේ ඕසග්ග පරිණාමයේ කොට කරුණා සහගත සිතින් සති සම්පොච්චංගේ වදිනවා ඒ වගේම අර ධම්ම විචේ සහිතව වඩනවා ඔය විදිහට උපේක්ඛාව සහිතව මේ විදිහට වඩනවා එතකොට ඒ පුද්ගලයාටත් අර පෙන්නනවා අර අපටි කුලේ පටික්කුල සංඥාව පටික්කුලේ අපටි කුල සංඥාව අපටි කුලේච පටික්කුලේච පටික්කුල සංඥා අර කාරණා පහම ආපහු ඒ විදිහට පෙන්නනවා ඒක අයින් කරලා එහෙම ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා කියන්නේ ඉතින් අන්නේ විදිහට එයා පවතිනවා නම් එයා මේ රූප සංඥාවන් ඉක්මවලා ඒ වගේම පටික සංඥාවන්ගේ අස්තංගමේ නානත් සංඥාවගේ නොමිනී කිරීම ආකාශය අනන්තයි කියලා ආකාශ සංඥායතෙන්ට පැමිණ වාසය කරනවා කියලා. මහණෙන් ලෝක ප්‍රඥා ඇති මතුවේත්‍ය අවබෝධ නොකරන මහණහට කරුණා චේතෝ විමුක්තිය ආකාශ සංඥායතනෙ පරම කොට ඇති කියලා කියනවා. ඒතර කෙලවර වෙලා තියෙන ආකාශ සංඥා යතන. ඒතර මේ බුද්ධලේ එක්ක රහත් බවට පත් වෙනවා එහෙම නැත්නම් ආකාශ සංඥායතට යනවා කියන එක. ඉතින් මේ අවස්ථාව වෙනකොට මේකේ මේ දුක්ඛය කියන එක ලාභයක් වශයෙන් නොගැනීම කියන එක තියෙන්න ඕන. ඒ වගේම ඒ යම් කිසි කෙනෙක් ඒ දුක්ඛය කියන එක අරගෙන තියනවාද ලාභයක් කියලා අරගෙන තියනවාද ඒ ලාභයක් අරගත්තා වූ පුද්ගලයාට ඊර්ෂ්‍යාව නැති වෙනවා. දැන් සාමාන්‍ය මනුස්සෝ හිතන්නේ නැහැනේ මේ අරන් තියෙන දුක්ඛයක් කියලා. ඒ වගේම හිතන්නේ අරයට හොඳ ධනයක් ලැබුණා එහෙම නැත්නම් මෙතන ගේන් එකක් තියෙනවා කියලා. එතකොට ඒක ලාභයක් වශයෙන් මෙයා ගන්නේ නැහැ. ඒ අය කරේ ඊර්ෂ්‍යාවක් නැත්තම්. ඉතින් ওই රවුම් වශයෙන් ගත්තාම 6 වෙනි රවුමේ 3 වෙනි ස්ටෙප් එකට යන්නේ නැහැයි කියන එක. ඒ කියන්නේ සුඛය කියන එක ලාභයක් නොවනවා කියන එක තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. අර අපි ඉස්සෙල්ලා බැලුවා වේදනාවේ මෙහෙම සුඛය කියන එක ඇතුළ වෙනවා. ඊට පස්සේ අත්තා කියලා ගැනීමක් තියෙනවා. ඒ එහෙම අරගෙන තමයි අපි තවත් දිගට රවුම් කරකීමක් තියෙනවා. එහෙම ලාභයක් නොවනවා කියන එක උඩ ආකාශ සංඥායතනට යන්න පුළුවන් තමයි තියෙන්නේ. එතකොට ඊළඟට ආභව කියනවා මානෙන් කෙසේ වඩන ලද මුදිතා චේතුන්‍ය අර විදිහටම කියනවා කිනම් ගතිය ඇති කුමක් උතුම් කොට ඇති කිනම් උසස් කොට ඇති කියලා. අර විවේකේ විරාගේ නිරෝධේ ඕසක් වර්ණාමේ සහිත මේ මුදිතා චේතුන්‍ය සති සම්බොජ්ජංගයේ ඒ විදිහට උපේක්ඛා සම්බොජ්ජංගයේ දක්වා වඩනවා. ආභව අර පටික්කුලේ අපටික්කුල සංඥා අපටික්කුලේ පටික්කුල සංඥා ඒ විදිහට පෙන්නලා පෙන්නන මේ බුද්ධලයා මේ විඥානං ඡායතයෙන් ප්‍රමිණ එක්ක වාසය කරනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් මේ ක්ලේශයන් නසනවා කියලා. ඒතකොට මතු විමුක්තිය අවබෝධ නොකරන මහාතාට මුදිචාතේතෝ විමුක්ති විඥානං ඡායතනි පරම කොටයයි ඇත්තේයි කියනවා. ඉතින් මෙතන මේ අවස්ථාව වෙනකොට ඔය තමා වෙමි කියන දෘෂ්ටිය ලාභයක් කියලා මෙයා ගන්නෙ නෑ. තමා වෙමි කියන දෘෂ්ටිය ලාභයක් නෑ. ඒ කියන්නේ ධම්ම මච්චරේ නිසා ඒ චේතනාවලිය දෙන එක නැති වෙන්න ඕන. දැන් අපි ඒක වරවුන් කරකවනකොට අපි එක එක අවස්ථාවෙදී අගයන් දෙනවා. පළවෙනි රාමුවේදී රූපයට අගයන් දෙනවා. දෙවෙනි රාමුවේදී ආපව රූපයට අගයන් දෙනවා. තුන්වෙනි රාමුවේදී වේදනාව නිසා අගයන් දෙනවා. හතරවෙනි රාමුවේදී වේදනාව නිසා. පස්වෙනි රාමුවේදී චේතනාගය දෙනවා ඒ රූපය නිසා. හයවෙනි රාමුව වෙනකොට චේතනාගය දෙනවා වේදනාව නිසා. හත්වෙනි රාමුවේදී ওই ධම්මමච්චරිය නිසා අපි චේතනාගයක් කියන එක දෙනවා. අන්නේ ඒ කියන්නේ පවත්තන්න යන්නා වූ ස්වභාවයක් නැහැ. අන්නේම නවත්තන්න නැත්නම් මේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ විඥානං ඡායතන කියන එකට යන්නේ කියන එක තියෙනවා. මහානි කෙසේ වඩනද උපේක්ෂා චේතෝ විමුක්ති කිනම් ගති ඇත්ති කුමක් උතුම් කොට ඇත්ති කිනම් අනුසස් කොට ඇත්ති කියලා ආපහු වෙනවා. විවේකේ විරාගේ නිරෝධයේ ඕසග්ග පරිණාමයේ සහිත ඒ සත් සම්බොජ්ජංග උපේක්ඛා සාගත සතිබොජ්ජංගය වඩන එහෙම වැඩුවාම අර පටික්කුලේ අපටික්කුල සංඥාව අපටික්කුලේ පටික්කුල සංඥාව ඒ විදිහට එයාට කැමති නම් කැමති විදිහකට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. එහෙම වෙලා මේ විඥානංජාතනෙදි මොකද මේ කිසිවක් නැතයි කියන ආකින්චන්නායතෙන් තමයි වාසය කරනවා කියලා කියනවා. එතකොට මේ ලෞකික ප්‍රඥායති මසු වේමුක්ති අවබෝධ නොකරන මහානාත උපේක්ෂා චේතු වේමුක්ති ආකින්චන්නායතනය පරම කොට ඇත්තියයි කියනවා. ඉතින් ඔය මේ අවස්ථාවෙනකොට සංස්කාරයන් හිම ලාභය කියලා ගන්නෙ නෑ එයා. එතකොට ඒ කියන්නේ අපි එක එක අවස්ථාවෙදී එක එක ඒවා ලාභයන් කියලා ගන්නවා. එක අවස්ථාවකදී අපි රූපේ ලාභයක් කියලා ගන්නවා කතාවක් තියෙනවා. අර දෙතිස් කුණ මේකයින් කළා තමයි අර සූභ කියන විමුක්තියට එහෙම ගියේ. ඉතින් පස්සේ ඕගලන්ට පේනවා මේ විඥානංචායතනයේකොට තමා යන දෘෂ්ටිය ලාභයක් කියලා ගන්නෙ නේ. ඊළඟට මේ සංස්කාරයෙන් ලාභයක් කියලා ගන්නෙ මෙදි ගමක් තියෙනවා මෙතන. මේ ආකින්චනායතනෙට කියනකොට යනකොට. එතකොට මෙතන මේ අවස්ථාවේදී වෙන්නේ මොකද්ද? මේ අවිද්‍යා ආශ්‍රයෙන් නම් කාමාශ්‍රවලට යෑමට කියන එකට මෙයා ඉඩ දෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් අවිද්‍යා ආශ්‍රයේ ඉඳන් කාමාශ්‍රයට අපි නිකන් මැෂින් එක වාගේ තමයි. රවුම අට කරකෙව්වට පස්සේ අපි ඉන්නේ ඔහම අවිද්‍යාශ්‍රෝ කාමාශ්‍රෝ අවිද්‍යාශ්‍රෝ කාමාශ්‍රෝ මේ දෙක තමයි යන්නේ. එතකොට අවිද්‍යාශ්‍රෝ ඉඳන් කාමාශ්‍රෝ වලට යන්න මෙයා ඉඩ දෙන්නේ නැහැ. මේ අවස්ථාව වෙනකොට ওই කුක්කුච්චය නිසා වෙන්නා වූ මාන අගයක් තියෙනවද? අන්නේ අගේ තමයි එයා පහ කරන්නේ. හැබැයි මේ අවස්ථාව වෙනකොට තාමත් තියෙන්න පුළුවන් අවිද්‍යාව නිසා වෙන මාන අගය එයාට පවතින්න පුළුවන්. ඒ කියන්නේ ඉදන් සත්‍ය හරහා සිදුවන අගය එයට පවතින්න පුළුවන්. ඒ කියන්නේ අටවෙනි රවුම පළවෙනි එක කියන එක, ඒ කියන්නේ ඉදන් අවිද්‍යා ආශ්‍රය නිසා කාමාශ්‍රයට, එහෙම නැත්නම් ditthi ආශ්‍රය වලට යන ගැම්ම කියන එක මෙයාගේ නැහැ. අවිද්‍යා ආශ්‍රයෙන් ඒ දෙකට යනවා කියන එක. හැබැයි අවිද්‍යා ආශ්‍රය නිසා මෝහයට යනවා කියන එක එයට පවතින්න පුළුවන්. අර විඥාන ආහාරේ අවිද්‍යා ආශ්‍රයෙන් කාමාශ්‍රයට යනවා. මතකද? සබ්බාසවසර අවිද්‍යා ආශ්‍රයෙන් අපි දිට්ඨි ආශ්‍රයයට එනවා. හැබැයි අවිද්‍යා ආශ්‍රය නිසා මෝහයට යන කතාව තාම තියෙන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මේක තමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. එතකොට අපි මේක මේ ඩයග්‍රෑම් එකත් එක්ක බලමු. මේ ඩයග්‍රෑම් එකේ පෙන්නන්නේ පළවෙනියෙන් ඔයගලට අපි පුතංගිතාය පාඩ කරනවා. අපේට ගමන රාතන් වහන්සේලා මේ ධර්මයේ දුන්නට අපිට ඒක තමයි පළවෙනි පොළේ තියෙන ඉතින් මං කියවා මේ පළවෙනි පොළේම භාවනාව. ඉතින් මේ කෘතඥතාවය හරියට පළ කරනවා නම් විඥානංචායතන කියන එක එතන තේරුම් ගත යුතුයි. මක්කේ ගලෝල යනවා විඥානංචායතනට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔය දෙවෙනි ස්ලයිඩ් එකට අපි ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ රෝගී සංඥාවක් කියන එක මගෙයි කියලා අරගෙන උද්දච්චය ඇති වෙන හැටි තමයි මේ පෙන්නන්නේ. ඒ කියන්නේ මෙතන මේ පෙන්නන්නේ මේ ව්‍යාපාදයේ කියන එක ඇති වුණාට පස්සේ තමයි අපිට තීන මිද්‍ය කියන එක ඇති වෙන්නේ. ඒ අවස්ථාවේදී අපි කරන්නේ මොකද්ද? මේ ව්‍යාපාදයෙන් පස්සෙත් අපි රවුම් දෙකක් කරකවමු. අපි ඉස්සෙල්ලා කතා කරලා අපිට කාමච්ඡන්දේ ඇති වෙන්නේ කොහොමද කියලා. අර මුලින්ම අර යම්කිසි වස්තුවක් අර සුබයි කියලා ඇතුල් වෙනවා. ඒක අර මෝහේ, ඊට පස්සේ මානෙන් තවරවමක් කරකවනවා. එතකොට ඔහොම කරකෙව්වම මේ දෙකේ අතර ගැප් එකක් තියෙනවා කියවනේ. මේ පළවෙනි ඊරිය එකයි දෙවෙනි ඊරිය එකයි අතර අපි තව චුට්ටකින් බලනවා. ඉතින් ඒකෙදී අපිට මේ ගැප් එක ෆික්ස් කරන්න ගිහිල්ලා තමයි කාමච්ඡන්දය තියෙනවා කියලා අපි අර දවස් හතර වැඩ තරණදී අන්තම් බැලුවෝ. ඉතින් එතෙන්දී මනස එක පිහිටෙව්වා. මේ කාමච්ඡන්දේ පිහිටෙව්වට පස්සේ අපි මේකට ආපහු එනවා. මේ කාමච්ඡන්දේ කියන එක ඩයග්‍රෑම් එකකින් බලන්න. ඊට පස්සේ අපිට ඒක නිසා ව්‍යාපාදී ඇති වෙනවා. ඒ ව්‍යාපාරය තුනෙන් පස්සේ අපි තවත් රවුම් දෙකක් කරකවමු. තවත් රවුම් දෙකක් කරකවුවෙන් පස්සේ අපිට මේ හොදම දිට්ඨිය අපි තෝරගන්නවා. අර අවිද්‍යාවෙන් කරකවල මානෙන් ෆිට් කරලානේ බලන්නේ. ඒතර මානෙ කිව්වහම දිට්ඨිය තමයි තියෙන්නේ. හැබැයි ඒතුළේ බෙස් ෆිට් එකක් තියෙනවානේ. දැන් ඕගොල්ලෝ මොකක් හරි එකක් බැලුවම ඉලක්කම් ටිකට රිග්‍රෙෂන් වලින් ගහන්නේ. අන්න ඒ වගේ බෙස් ෆිට් එක තමයි තමන් මේ හොයාගෙන යන්නේ. ඒ කියන්නේ මගේ තිතේ තියෙනා වූ අදහස් වලට මේ තියෙන රූපේ යම් කිසි ගැළපීමක් තියෙනවද? මේ කියන gedareye යම් කිසි ගැළපීමක් තියෙනවද? අන්න ඒ වගේ තමන්ගේ අර best fit එකට යනවා. ඒකට දැන් ගෙවක් වෙනකොට ගිහිලා මේකේ හොඳ නැහැ. මේකේ හොඳයි. අර තමන් ගේනවනේ best fit එකට තමයි යන්නේ. අන්න ඒ වගේ මේදී මේ කරකෝලා තමන්ගේ හොඳම දිට්ඨිය තමන් හොයාගන්නවා. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය. එතකොට හොඳම දිට්ඨිය තෝරගත්තට පස්සේ දැන් මේ බුද්ධයාට මේ තීන විද්‍ය කියන එක ඇති වෙනවා. දැන් අපි දන්නවා මේ වෙලාවේදී මේ මෝහයට ගත්තාම තීරණිය අනුව තමයි ලාභය වෙලා තියෙන්නේ. ඒක තමයි අපි කිව්වේ දැන් අපි කලින් පෑදෙලි ගලා ඕගොල්ලන්ගේ තීරණයන් ඔක්කොම ඔගොල්ලෝ වරන් තියෙන්නේ මෝහෙන් ගරගෙන තියෙන තීරණේ තීන විද්ද අවස්ථාවේදී. අර මං කිව්වේ අර සාරියක් හොයන්න ගියා මේකේ මල හොඳ නැහැ කිව්වා, බෝඩර් එක හොඳ නැහැ කිව්වා, රෙද්ද හොඳ නැහැ කිව්වා, කඩවල් හතකට අටකට ගියා. ගිහලා ඊට පස්සේ කිව්වා අන්න අර දෙවිනියට බලපු සාරිය අරගෙන යන්න කියලා. ගෙයක් ගන්න ගියා, ගෙවල් 60ක් 70ක් බැලුවා. බල දෙවිලා කියනවා අර පළවෙනි ගේට කුස්සිය හොඳ නැහැ කිව්වා, දෙවෙනි ගේට මොකක් හරි වත්ත හොඳ නැහැ කිව්වා, අනිව වත්ත කමන්නේ කියලා. හරි එහෙම තමන්ගේ අර මනස ඇඩ්ජස්ට් කරගන්නවා. අර වෙහෙසට පත් වුණාට පස්සේ වෙන චොයිස් එකක් නැතුව අපේ තීරණය ඔක්කොම ওই විදිහට තමයි අපි අරගෙන තියෙන්නේ. එතකොට මෙතන මේ මෝහයට ගත්ත තීරණයට අනුව තමයි අපිට මේ ලාභය කියලා තියෙන්නේ. මේක තමයි මේ ලිලා තියෙන්නේ. මේ ලාභය කියන එක තමයි ලොකුම අසද්දා. biggest අසද්දා. ලොකුම අසද්දා බවට පත් වෙලා තියෙන මේ ලාභය කියන එක. එතකොට මෙතනින් වෙන්නේ මොකද්ද? දැන් අපිට මේ අසද්දාව කියන දාම මම ලාභයෙන් ලාභයි කියලා කිව්වම මේක හිතන්න සාතේ කියලා. ලාභයි කියලා ගත්තායින් පස්සේ ඒක නිසා අපිට ඇති වෙන්නේ සාතේ කියන එක, වංචාව කියන එක. එතකොට මම ලාභයෙන් මේ අසද්දාවට යනවා කියන එක ඒක ගත්තායින් පස්සේ මේ අපි මෙතන තවත් දෙයක් අපි දන්නවා. අර සම්මා වාචා ඩයග්‍රෑම් එකේ ඔයගොල්ලෝ බලපු අය අපි පොඩ්ඩක් ඒක බැලුවා අර වැඩසටහනේ. ඒකෙදී අපි පෙන්නනවා අභිජ්ජාව තියෙනවද, ව්‍යාපාදේ තියෙනවද, මිච්ඡා දිට්ඨිය තුනක්. ඔන්න ඒ තුන ඇති වෙලා තියෙනවා නම් කෙනෙකුට අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන එක ඇති වෙලා තියෙනවා නම් ඒ වෙලාවේදී තමන් රෝගී කියලා දැනගත්ත ගමන් තමන් යනවා කියලා ඉද්වේෂිත. ද්වේෂය ඇති වෙන්නේ අන්නේ විදියයි කියන්නේ. එතකොට අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන එක දැන් අපිට ඇති වෙලා තියෙන්නේ මොකද? අර හොඳම දිට්ඨිය කියලා තෝරගත්තනේ මිච්ඡා දිට්ඨිය කියන එක. ඒක ගත්තයින් පස්සේ ඒ තමන්ට දේශය කියන එක ඇති වෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන වෙන්නේ මොකද්ද? මෙන්න මේ. මේක මේ ධම්මාධිපති බුදු මණ්ඩලාධිපති බුදු පියා තමයි මේක මට පෙන්නලා දුන්නේ. මෙතන මේක ලාභයි කියලා ගත්තාම මෙතනින් ඇද යනවා අසද්දාවට. ලාභය තමයි ලොකුම අසද්දාව. මෙතනින් මේ පැත්තට යනකොට අපි දේශයේ ඉඳන් උද්දච්චය කියන එකට යනවා. දේශයෙන් උද්දච්චයට. හරියට බලන්න මෙන්න මේ රේඛාව. මේ ජරාවේ ඉඳන් මේ විඥානයේ දක්වා අපි යන්නව රේඛාව තියෙනවානේ. දැන් ඒ රේඛාව නේද නිකන් එකපාරට මේ පැත්තට මෙහෙම කරපුවා. ලාභයේ ඉඳන් මං අසද්දාවට යනවා, ද්වේෂයේ ඉඳන් මම උද්දච්චයට යනවා. එතකොට මේක අර ස්ටික් එක කරකෙවුවා වගේ ඒ දෙයක් මෙතන තියෙනවා. ද්වේෂයෙන් ඉඳන් උද්දච්චයට යනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් එහෙම අපි කල්පනා කළොත් අර ඉස්සෙල්ලා අපි බැලුවා නේද අත්තභාව පටිලාභය කියලා. ලාභයි කියලා ගත්තනම් අත්තභාව පටිලාභයට අපි ආවා. ලාභ වුණා අර සාතේ කියන එක ආවා. ඒ කියන්නේ ඒකේදී අපි බැලුවා ඉද්දි ඩයග්‍රෑම් එකේදී අපි නිත්‍යයි කියලා ගත්තා. නිත්‍යයි කියලා ගත්තාම අත්තවාද උපාදානෙට ආවා. අත්තවාද උපාදානේ ඉඳන් අර මේ ලයින් එක අර සාතේ තියෙන ලයින් එකේ ඉඳන් අපි කෙලින්ම වෙන්නේ 1.1 ඒ රාගයේ තියෙන තැනට ආවා. මෙතනින් ඇවිල්ලා මෙතනින් අපි අත්තභාව පටිලාභයට ආවා. අත්තවාද උපාදානේ අත්තභාව පටිලාභය කියන එක තමයි. ඒක තමයි මේ කියලා තියෙන්නේ මේ ලයින් එක ගැන හිතන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ කෙනෙක් කල්පනා කළොත් අර සේවිතබ්බ අසේවිතබ්බ සූත්‍රය කියන එක තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ ඒකේ අහනවා. මේකේ අපි සෙවිය යුතු දේවල් නොසෙවිය යුතු දේවල්. ඒ කියන්නේ ඔය පානාති පාතා දින්නා දානා කියනවා ඒවා අකුසල. ඒවා අවිල නොසෙවිය යුතු ධර්මයන් කියන එක පෙන්නනවා. ඉතින් යෝගී ගිහිල්ලා අන්තිමට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ අත්තභාව පටිලාභය කියන එක එන්ඩ් වෙලා නැත්නම් අවසන් වෙලා නැත්නම් ඒකත් නොසෙවිය යුතුයි කියලා. ඒ කියන්නේ අනාගාමී වෙලා ඒ පුද්ගලයා රහත් වෙන්නේ නැතුව තව බයිකකට යනවා කියන එකත් නොකිය යුතුයි කියන එක, නොකළ යුතුයි කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ අපිට මේ උද්දච්චය කියන එක ඇති වෙනවා නම් අපේ දිනේ නොසන්සුන් භාවයක් කියන එක නම් ඇති වෙන උද්දච්චය තියෙන බිම්බලු බැලුමෝලේ වගේ සැලෙනවානේ. එතන නොසන්සුන් භාවය නම් ඇති වෙන්නේ අපි අත්තභාව පටිලාභයේ සංඥා පටිලාභයේ කියන ඒවා අපි සොයන්න ඕනේද? අපිට උද්දච්චය ඇති වෙනවා. අපි සිත සැලෙන ස්වභාවයටපත් වෙනවා නම් අපි මෙන්න මේ දේවල් සොයන්න ඕනේද කියන එකයි බලන්නේ. දැන් බලන්න අපි ලාභයි කියලා ගත්තොත් ඕනම ධානයක් ඒවා ඒකෙන් වෙන්නේ මොකද්ද? ලාභයි කියලා ගත්තොත් අසද්දා. මම අසද්දාවට ආව නම් අසද්දාවේ කියන එක මේ 7.1 ඔය තයෝදම් සූත්‍රය වල දන්නවා. 7.1 වලින් ඉඳන් අපි මේ 6.1 උද්දච්චය කියන තැනට එනවා. එතකොට ඒක හරියට ලාභයෙන් අසද්දාවට යනකොට ද්වේෂයෙන් අපි උද්දච්චයට එනවා කියන එක තමයි මෙතන පේන්නේ. එතකොට මේක ගති යුතුද කියන එක, ඒ කියන්නේ මෙතනින් පෙන්නන්නේ මේ රෝගී සංඥාව මගේයි අරගෙන අපිට උද්දච්චයක් කියන එක ඇති වෙනවා. එතකොට මේ ලාභය කියන එක රූපේ නිසා වෙන්න පුළුවන්, වේදනාව නිසා වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න නිසා වෙන්න පුළුවන්. එතකොට අපි ඒක තමයි ස්ලයිඩ් නම්බර් 2 එකෙන් බලන්නේ. ඉතින් මෙතන ලාභය කියන එක විශාලම වසද්දාව කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. අපි ඊළඟට බලනවා මෙන්න මේ සම්බන්ධතාවය. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා එකේ බැලුවා මෙන්න මේ කෑල්ල. මේ ලයින් එක තමයි ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ බැලුවේ. ඊළඟට දැන් මෙතනදී බලනවා මේ මානෙයයි උද්දච්චයයි අතර සම්බන්ධතාවය කියන එක. ඒ පဋාණ පාළි අපි හොයාගත්තනේ කාමාශ්‍රය ඉඳන් අවිද්‍යාශ්‍රයට ඇතිවෙනවා. භවආශ්‍රයෙන් සම් අවිද්‍යාශ්‍රයට යනවා කියන එක අපි දන්නවා. කාමාශ්‍රය තියෙනවා නම් අවිද්‍යාශ්‍රය, භවආශ්‍රය තියෙනවා නම් අවිද්‍යාශ්‍රය. එතකොට අන්නේ අර්ථයෙන් ඔයගලන්ට පේනවා මේ අභිජ්ජා කියන එක තියෙනවා නම් ඒක නිසා අපිට මේ නන්දිය කියන එක ඇති වෙනවා. අභිජ්ජාව තියෙනවා නම් අපි මෙහෙන් වටේ කැරකිලා මෙහෙන් එලා මතකද අපි අර රූපේට සුඛයි කියලා දානවා කියලා කිව්වේ. රූපේට සුඛයි කියලා එකතු කරාට පස්සේ අපිට නන්දිය කියන එක ඇති වෙනවා. එතකොට මේ කතාවේදී අපි කිව්වේ මෙතනින් සුභයි කියන එක ගත්තා. ඒ සුභේ ඉදන් සත්‍යයට ගියා. ඉදන් සත්‍යයෙන් ඔයගොල්ලෝ පල්ලෙහැට ගාවා නිත්‍යයි කියලා එකට එකතු කළා. ඒකට එකතු කරාම සංස්කාර නිත්‍යයි කියලා පරාමාසයට ගියා. ඒක නිසා සංඥාව සුඛ වුණා. සුඛ වුණාම වේදනාව සුඛ වෙලා පරාමාසයට ඇතුළු වුණා. ඒකින් පල්ලෙහැට ආවා අත්තා කියලා ගත්තා. දිට්ඨි අනුසය හරහා රූපයට සුඛයි කියලා එකතු කළා. ඊට පස්සේ අපිට නන්දිය කියන එකට එනවා. ඒතර අභිජ්ජා වුණා නම් ওই නන්දිය කතාවට අපි එනවා කියන එක දන්නවා. එතකොට මෙන්න මේක හරහා රිෆ්ලෙක්ට් වෙනවා. ඉතින් මේ ජාතියයි මේකයි හරහා මේ අභිජ්ජාව රිෆ්ලෙක්ට් වුණාම එනවා මෙන්න මෙතෙන්ට. ඒ කියන්නේ මේ ජාතියයි වේදනාවයි අතර තියෙන කතාවට එනවා. දැන් නන්දිය දිනන නම් වේදනාවේ සම්බන්ධයක් තියෙනවා. එතකොට ඒ දෙකම මෙන්න මේ ජාතිය ඉඳන් වේදනාව දක්වා කියවෙනා ওই ලයින් එක. ඉතින් උතන ওই භවආශ්‍රය කියන එකක් තියෙන්නේ මෙන්න මේ හරියට මෙන්න මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ඔය ස්පර්ශාහාරේ ඉඳන් මේ උද්දච්චයට යන ලයින් එකයි මේ පැත්තෙන් අර සාතේයට කියන ලයින් එකට මේ 1.1 වල ඉඳන් යනදාම ඒක කැපෙන තැන තමයි මේ භවආශ්‍රය කියන එක වැටෙන්නේ. එතකොට මේක රිෆ්ලෙක්ට් වුණායින් පස්සේ උගලන්ට පේනවා මෙතනින් අපි එනවා උද්දච්චය කියන එක. එතකොට අවිජ්ජාවෙන් නන්දිය මේක රිෆ්ලෙක්ට් වෙලා අන්තිමට උද්දච්චය කියන දැනට නිකම් අපි ඇවිල්ලා තියෙනවා. දැන් උද්දච්චයට අපි දෙපැත්තකින් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතෙන්දි මේ සමාධිය යම් කිසි ආකාරයක දැන් උද්දච්චය කියනකොට හිතන්න අපි පැහැදිලි කළා ඕක මේ උද්දච්චය ඇති වෙන අවස්ථා දෙකක එකක් ඇලුම් කටයුතු ආලම්බණය කියලා කිව්වා. අනිත් එක ආස්වාද ඉන්ද්‍රියයි කියලා කිව්වා. ආසාද ඉන්ද්‍රිය කිව්වේ අර ආකාසඤ්ඤායතන ඒ වගේ තැන්වලට ගිහිල්ලා මේ ධානය හොඳයි කියලා අර පොඩි ගාඩන් එකේ නතර වෙලා ඉන්න ලොකු ගාඩන් එකට යන්නේ නැතුව නිර්වාණයට යන්නේ නැතුව. ඒකෝර සමාධිය කියලා හොඳයි කියලා අපි ඇල්ලලා සිටිනවා නම් ඒ ඇවිල්ලා ඇල්ලලා සිටින්නෙත් ඒ අවිද්‍යා ආශ්‍රය නිසා තමයි අපි මේ විදිහට ඇලිලා ඉන්නේ කියන එක තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ කතාව ඔයගොල්ලෝ බැලුවොත් මෙතන පෙන්නනවා අර උද්දච්චය නිසා අපිට මානිය කියන එක අර ෆැක්ටරි එක කතාවක් අපි වෙන්නවනේ. මයින් ෆැක්ටරි එක මේ පැත්තෙන් ඉන්පුට් එකක් දුන්නාම එයා පැත්තෙන් ප්‍රොඩක්ට් එකක් එනවා චිත්ත සංස්කාර. එතකොට මෙතන මේ ටී ෆැක්ටරි එකේ ඉඳන් මේ පැත්තෙන් ඉන්න එක්කෙනෙක් තේ වල දාන්න මේව කරන්න එක්කෙනෙක් ඉන්නේ. එතකොට එයා තමයි හරියට මේ උද්දච්චය වාගේ ඉන්නේ කියනවා. එයා තමයි මේක හොඳයි කියලා අල්ලාගෙන ඉන්නව උගුල. මේක පවත්වාගෙන ඉන්න එයාගේ කල්පනාව ටී ෆැක්ටරි. අර එහා පැත්තෙන් අර එන ප්‍රොඩක්ට් එකට තමයි අපි මාන්නිය කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට උද්දච්චය නිසා මාන්නිය කියන එක ප්‍රොඩක්ට් එක හැටියට අපිට එනවා කියන එක තියෙනවා. එතකොට මෙතන එනවා මෙන්න මෙහෙම කතාවක්. ඔය අජිත මානවකයා ඒ කියන්නේ දැන් අපි ආව අවිජ්ජාවේ මෙතන මේ උද්දච්චය දක්වා එනවා කියලා. අජිත මානවකයා බුදුහාමුදුරන්ගෙන් අහනවා යම්කිසි ධර්මයක්. ඒ ධර්මය ඇහුවට පස්සේ ඒ තථාගතයන් වහන්සේ ඒක දේශනා කළා මේ ධර්මය මොකද්ද කියන එක. එයාට ඒක ගැන ඊට වඩා තණ්හාවක් නැහැ, තර්ස්ටි එකක් නැහැ ඒක ගැන තවදුරටත් දැනගන්න. එයා කල්පනා කරනවා මේ නිබ්බාණ එක තියෙනවා, මේ තේරුමක් නැහැ මේ ධම්ම මච්චරිය. දැන් අපිට හරියට නිකන් ඔය ඕනම දෙයක් අපි හිතමු ගයක් අමුතු විදියකට හදලා තියෙනවා කියලා. ඒ අමුතු විදියට හදලා තියෙනකොට ඕගොල්ලන්ට ඒක දැනගන්න හරියට කැමති. කොහොමද මේක හැදුවේ? මේක මේ ඔය බිල්ඩින් එක දිහා බලලා හරියට කල්පනා කරනවා කොහොමද මේක හැදුවේ කියලා. අර තමන්ගේම ගේ තියෙන විදිහටම ගඩොල් වලින් අල්ලන ඕක මන් දන්නවනේ. ඒක ඕනේ නැහැ. අර නොදන්නා දෙයට අපිට හරියට එකක් තියෙනවා. එතකොට ඒ වගේ තමයි මේ බුද්ධලේ දන්නේ නැති ඉඳ බුදුහාමුදුර ගියාම බුදුහාමුදුර ධර්මයේ දේශනා කරපුවා මේක මෙහෙමයි කියලා එයාට හිතෙනවා ඒ නම ඒකේ වැඩක් නැහැ. මේකත් එච්චර තමයි මේ නිර්වාණය තියෙනවා මේකත් එච්චර තමයි කියලා එයාට ඇති වෙනවා. එතකොට දැන් අපි කිව්වා මේ උද්දච්චය කියන එක තියෙන්නේ හරියට අපි කුඩා ගාඩන් එකක නතර වෙලා ඉන්නවා වගේ. ඒ නිර්වාණයට යන පැත්තක තියෙද්දි අපි සමාධිය අල්ලාගෙන ඉන්නවා. එතකොට ධර්මයේ මොකටද? ධර්මයේ ඇවිල්ලා සමාධිය ලබා ගැනීම. ධර්මයෙන් තමයි සමාධිය නවත්තන්නේ. ඕගොල්ලන්ට සමාධිය ඇති වෙන්නේ කොහොමද? පටිච්ච සමුප්පන්නේ යම් කිසි දෙයක් අවබෝධයෙන්. භවපච්චා ජාති. ඒක අවබෝධය හේතුවෙන් තමයි මේ තථාගතයන් වහන්සේ පෙන්නන ඒ සමාධිය කියන එක ඒක ඇති වෙන්නේ. ඒකෙන් තොර වූ සමාධියක් ඇති වැඩක් නැහැ. එතකොට ඒ ධර්මයේ භාවිතා කරන්නේ මෙන්න මේ සමාධිය ලබා ගැනීම කියන එකට තමයි. එතකොට මෙතෙන්දී මේ අපි අසත්තාව වෙලා තින්නේ මොකද? මේ වෙලාවේ අපි ධර්මයේ භාවිතා කරගෙන හරි සමාධියක් ලබාගෙන තියෙනවා. එතකොට සමාධියට හරි අපි ඇලිලා හිටින්නේ මේ අවිද්‍යාව ආශ්‍රව නිසායි අපි ඇලිලා ඉන්නේ. ඒ අසත්තාව මගින් මොකද්ද වෙන්නේ? අසද්දාව මගින් අසද්දාව අපිට ඇති වෙන්නේ මොකද්ද? වෙන්නේ කොහොමද? මේ ප්‍රඥාව මගින් ශ්‍රද්ධාවට යනවා කියන එක වළක්වනවා. ප්‍රඥාව මගින් ශ්‍රද්ධාව කියන එකට වළක්වනවා. මොකෙන්ද වළක්වන්නේ? මෙන්න මෙයා. මේ මානිය විසින් තමයි මේක වළක්වන්නේ. අපි ටිකකට ඉස්සෙල්ලා දැක්කනේ අර දුස්සීලභාවය නිසා අපිට මානිය. මානිය මේක වළක්වනවා. කොහොමද ඒ වළක්වනවා කියන එක තියෙන්නේ. මානිය වශයෙන් ඉඩ දෙන්නේ නැහැ. මේ ප්‍රඥාව පේනවද මෙතන ඇඳලා තියෙන මේ ග්‍රීන් පාට් ඇඳලා තියෙන මෙතන අපි අත්තා ඉඳන් නිත්‍යයට යනවා අත්තා ඉඳන් නිත්‍යයට යන්නේක කරන්නේ කවුද මානිය විසින් මේ මානිය ඇතුණම් ප්‍රඥාවෙන් සං ශ්‍රද්ධාවට යන්නේක වලක්ක ඒක හරි ගැඹුරු අර්ථයෙන් තේරුම් ගන්න ඕනේ කොහොමද ඒක තේරෙන්නේ පේනවද මේ කියන කතාව මම මෙතන ඉඳන් මෙතෙන්ට යනවන්නම් ඒ කියන්නේ මං කියනවා නිත්‍යයි කියලා එතකොට නිත්‍යයි කියලා කියනවනම් මට ප්‍රඥාවක් දෙනවා ප්‍රඥාවෙදී සමුදය අස්තංගමයක්. එතකොට මෙයා කියන්නේ මේ සමුදය අස්තංගමේ කතාවක් නෑ නිත්‍යයි. එතකොට මෙතනින් මේ නිත්‍ය කතාව අපේ මනසට ආවහම මට දැන් පුළුවන් කමක් නෑ ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවට යන්න. අන්න ඒක තමයි මේ කරන්නේ. ඒ කියන්නේ අපිට අශ්‍රද්ධාව කියන එක එහෙනම් ඇති වෙලා තියෙන්නේ කොහොමද? මානිය විසින් මට ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවට යන එක වැළකීම නිසා. හොඳට කල්පනා කරලා බලන්න මේ පොයින්ට් එක. ඒ කියන්නේ මෙතන මේ අනිත් පැත්තට මේක ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. අත්තා ඉඳන් නිත්‍යයට යනවනම්. එහෙමනම් මට තියෙනවා නිත්‍ය කතාවක් තියෙනවනම් මට සමුදයක් අස්තංගමයක් සමුදයක් අස්තංගමයක් නැත්තම් මට ප්‍රඥාවක් නැහැ. ප්‍රඥාවක් නැති නිසා මට ශ්‍රද්ධාවට යන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ කියන එක තියෙනවා. ඒක භාවනාවටත් ගන්න පුළුවන් උදාහරණයක්. එතකොට මේ අවස්ථාවේදී අපි තීරුම් ගන්න ඕනේ අපිට උද්දච්චය ඇති වෙලා තියෙනවා මේ උද්දච්චය නිසා අපිට මානියන් කියන ඒවා තියෙනවා කියන එක. එතකොට ඔය ඇත්තෙම කියනවා නම් ඔය උද්දච්චය අපි මෙහෙන් පල්ලෙහැන් ලකුණු කළාට ඔකේ මේ තියෙනවා මේ අපි ජැක් එකක් ගහගෙන බ්‍රිජ් එකක් හදාගෙන යන එකක් තියෙනවා මේකේ. ඒක අපි අන්තිම හරියට තමයි ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ කබලින්කාර ආහාරයට අපි සුබයි කියලා ගත්තාම ඔන්න එකක් හැදෙනවා. මේ ස්පර්ශය මගින් මේක පවත්තන ජැක් එකක් ගැව්වහම ඒකේ මේ සංඥාව ඇතුළේ මේ චේතනාව මෙහෙන්ට යනවා. මෙතන ආවෙන් පස්ස මේක නිසා අත්යින් දැන් නිත්‍ය ජැක් එකක් ගැව්වා විඥාණය ඇතුළේ උඩ පාලමක් හැදෙනවා. ඔතන මේ කබලින්කාර ආහාරයේ ඉඳන් විඥාණය දක්වා අර ලීපූට්ටු කරන්නේ. ආහන් ඒ වාගේ වඩුවාසුන් නැගේ ලීපූට්ටු කරනවා වාගේ මේ කැලට මේ කැලේ පූට්ටු කරනවා. ඒකට සපෝට් කරන පල්ලෙයන් දෙන්නෙකුත් තියෙනවා. එතකොට මේ විදිහට මේ උඩ යකයක් හැදෙනවා. මෙතනින් උඩට ගියාන් පස්සේ මෙතනින් පල්ලෙහාට එන්න විඥාන ආහාරේ පල්ලෙහාට එන්න තවත් යක් එකක් ගන්නවා. උද්දච්චය විසින් තමයි මේ යක් එක ගන්න. එයා ගහන්නේ දකුණු අත පැත්තේ. අපි කාම සංඥාව දැක්කේ මේ ආනිජ සප්පාය සූත්‍රේ. ආන්න ඒක ඇදලා තිබුණේ ඒකයි. ඒ උද්දච්චය ඉඳන් මේ පැත්තට ගන්නවා මේ යක් එක. එතකොට ඒක නිසා අපි පල්ලෙහාට ගමන් කරන අවිද්‍යාවටම තමයි යන්නේ. ඉතින් අවිද්‍යාවට ගියයින් පස්සේ ඉතින් අවිද්‍යාවෙන් ඔයගොල්ලෝ කාමාශ්‍රයට තමයි ඊළඟට දුවනවා කියන කතාව තියෙනවා. දැන් අපි යමු එහෙමනම් හතරවෙනි ස්ලයිඩ් එකට අපි තුන්වෙනි ස්ලයිඩ් එකයි ගල්ුවේ. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ අපි උද්දච්චයේ ඉඳන් කුක්කුච්චේ දක්වා යන්නා වූ කියන එක තමයි මේ පෙන්වන්නේ. එතකොට මෙතන පෙන්නනවා මේ උද්දච්චය ඉඳන් කුක්කුච්චේ යනවා කියන එක ඕගලන්ට පේනවා මෙන්න මේ ඇරෝ එක. මොකද්ද? අභිජ්ජා වුණා ඒකෙන් නන්දිය කියන එක ඇති වුණා. ඒක රිෆ්ලෙක්ට් වෙලා ඒ දෙකම රිෆ්ලෙක්ට් වෙලා අපි උද්දච්චයට එනවා. උද්දච්චයට ආවට පස්සේ අපි මේ දෝමනස්සය කියන එකට ඒක නිසා එනවා. උද්දච්චයෙන් දෝමනස්සය දක්වා පේනවා කියන එක තියෙනවා. අපි ඉස්සෙල්ලා බැලුවා මේ 7.1 6.1 ඒ කතාව. ඒක ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ බැලුවා අවිජ්ජාවෙන් නම් උද්දච්චයට එනවා කියන එක. දැන් පෙන්නනවා මේ උද්දච්චයෙන් අපි මේ දෝමනස්සය දක්වා කියන එකට එනවා කියන එක. එතකොට මේ උද්දච්චය කියන එක හරියට ගත්තාම අපි මේ ලිස්සන තැනක ඉන්නවා. ස්ලෝප් එකයි ඉන්නේ. කිසිම ආකාරකේ මනුස්සයෙකුට ස්ලෝප් එකක ඉන්න බෑනේ. ඒ ඉඳින්න මේ මනුස්සයව කොච්චර කරත් ලිස්ස නිසා පල්ලෙහාට යන්නේ. ඒක තමයි කිව්වේ මේ නෙව සංඥා නා සංඥා යතන රාබියා මේ ස්ලෝප් එකේ මේක උඩම තැන යන්නේ. එයා ටිකක් ස්ටේබල් වෙන්න. අනිත් අය ලිස්ස ලිස්ස පල්ලෙහාටම වැටෙනවා. මේ බොටම් එන්ඩ් එකේ තමයි ඉන්නේ මනුස්සයා කියන සත්‍යය ගත්තා. එතකොට අනිත් ධ්‍යාන තලවල තමයි අතන තියෙන්නේ. එතකොට දැන් අපි අනං අනිත් පැත්තට ඕක බලමු. අපිට උද්දච්චය නොවෙන්න නම් ඕගලන්ට පේනවා අපිට මේ ඇරෝ එක දිගේ අනිත් පැත්තට යන්න. උද්දච්චය නොවෙන්න නම් ඕගලන්ට මේ නන්දිය කියන එක නොවෙන්න ඕන. නන්දිය නොවෙන්න නම් අවිජ්ජාව කියන එක නොවෙන්න ඕන. හරි. උද්දච්චය නොවෙන්න නම් නන්දිය නොවෙන්න ඕන. නන්දිය නොවෙන්න නම් අවිජ්ජාව නොවෙන්න ඕන. ඒක තේරෙනව නේද? එතකොට මේක තේරෙනවා නම් මේක සඳහා ඕගලන්ට යම් කිසි ආකාරයක ශ්‍රද්ධාවක් කියන එක පවතිනවා නම් අන්න එතන නිවන තියෙනවා කියන එක තමයි තේරෙන්න ඕන. ඒක ටිකක් ගැඹුරු ධර්මයක්. මේක සඳහා අභිජ්ජා නොවීම සඳහා ශ්‍රද්ධාව පවතිනවා නම් අපිට නිවනවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපි අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකත් එක්ක ගම්පියා කරලා බැලුවොත් ඕගලන් දැක්ක මෙන්න මේ විදිහට දුස්සීලභාවය, ලාභය ඒක නිසා සම්දා දුස්සීලභාවයේ ලාභයේ අශ්‍රද්ධාව කියන එකක් අපි ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ දැක්කා. ඉතින් මෙන්න මේක දැක්කම තමයි හොඳ සමාධිය පුත ඇති වෙන මේ අවස්ථාවේදී. අර නන්දිය කියන කතාව දැක්කම මා විශාල සමාධියක් ඇති වෙනවා. උද්දච්චය නොවෙන්න නම් නන්දිය නොවෙන්න, නන්දිය නොවෙන්න නම් අවිජ්ජා නොවෙන්න කියලා වෙනවා. තමයි හොඳ සමාධිය පුත ඇති වෙනවා. එතකොට දැන් ඒ මෙතන අපි බලමු ඒ දුස්සීලභාවයේ ලාභය අශ්‍රද්ධාව කියන පැටර්න් එකටම ඕගොල්ලන්ට පේනවා හැමෝම උද්දච්චය නිසා මක්කේ, මක්කේ නිසා කුච්චේ. ඒ උද්දච්චය වුණා මම සමාධියක් හොඳයි කියලා අරගෙන හිටියා. සමාධියක් හොඳයි කියලා අරගත්තා නම් එහෙනම් මම නිමනී ගුණ ඇතුවා. ඒතකොට එහෙනම් මට මක්කේ කියන එක තියෙනවා. ඉතින් මක්කේ කියන එක ආවයින් පස්සේ මට ඇතිවෙන ඊළඟට කුච්චේ. එයි මම නිවනින් පිටතෝ දෙයක් මම ගත්තා. ඒ කියන්නේ කුච්චේ කියන එක හරියට ගත්තොත් එන්නේ කවුරුහරි කෙනෙක් හොයනකොට එයා කියනවා මම අන්න අතින් දෙවලා හිටියා කියලා. මිනිස්සෙක් හොයනවා එයා කියනවා නේද? ඒ කියන්නේ මිනිස්සෙක් හොයනවා කියලා කිව්වේ මේ කතාවේදී මේ කතා කරේ ආර්ය පරිශ්‍රය. ආර්ය පරිශ්‍රය කරන වෙලාවේ මිනිස්සෙක් කියනවා මේ ආර්ය පරිශ්‍රය දෙය ආර්ය පරිශ්‍රයට සම්බන්ධයක් නැතුව එයා මේ පැත්තකට වෙලා මේ අන්න වාගේ තැනකම ලිස්ස ලිස්ස හිටියා. මොකද්ද මේ හිටියේ? අර සමාධිය අල්ලගෙන මම මෙතෙන්ට වෙලා ලිස්ස ලිස්ස හිටියා නිවනට යන්නේ නැතුව. නිවන පැත්තක තියෙන ඉස්ස ඉස්ස හිටිය මහන්සියෙන් දඟලන දඟල හිටිය මට වැරදුනා. ඒකනේ කියන්නේ කුච්චේ කියන්නේ මට වැරදුනා. නිවනෙන් පිටතෝ දෙයක් අරගෙන මට වැරදුනා කියන එක තියෙනවා. එතකොට අර ඕගොල්ලෝ කල්පනා කළොත් මේ මෙතන ඇරෝ එකේ මෙතන දැන් මේ අපි කියවනේ අත්තයිදන් නිත්‍යට යනවා කියන එක. අත්තයිදන් නිත්‍යට යන එක මානියෙන් ගැව්වයින් පස්සේ මගේ ප්‍රඥාවෙන්ද ශ්‍රද්ධාවට යනවා කියන එක මගේ වැරදේ. ඉතින් මේ අවස්ථාවේදී මක්කේම තමයි මේ ජැකේ ගහන්නේ. මක්කේ විසින් ගහන ජැකේ. එතකොට එතන අවස්ථාවේදී ඒ කියන්නේ සමාධිය කොහොමද මක්කේ කියන එක? ඒ කියන්නේ දුස්සීලභාවය කියන එක උනේ මක්කේ. දුස්සීලභාවයෙන් මානෙ කියලා කිව්වනේ. ආන්න ඒක දුස්සීලභාවය කියන එකට මක්කේ කියන එක ගන්න. ඒ කියන්නේ සමාධිය කියන එක මගේයි කියලා අර තමයි මේක ඇතිවලා තියෙන්නේ. එතකොට දැන් අපි මෙන්න උද්දච්චයේ කුක්කුච්චයේ අතර සම්බන්ධතාව. ඉතින් මේව මේ හරි ලස්සන ධර්මයක්. මේව කෙනෙකුට හොයාගන්න නැහැ බලන සූත්‍ර පිටකේ උද්දච්චේ මක්කේ මක්කේ කුක්කුච්චේ කියලා. ඒ රහතන් වහන්සේලා තමයි මේව දන්නේ. මේ විදිහට. එතකොට මෙතන මේ බෙන්නල දාලා තියෙන මේ කුක්කුච්චේ කියන එක මෙතන අප්‍රිය සම්පයෝගයේ දුක්ඛය කියලා මෙතන ලකුණු කරලා තියෙනවා. මේ පල්ලෙහෙන්. ඔය අප්‍රිය සම්පයෝගයේ මේ කුක්කුච්චේ කාරණා භාවනා කරනවා නම් කියන්නේ කාරණා 14ක් විතර තියෙනවා කුක්කුච්චේට. භාවනා කරන හරිම අමාරුයි කුක්කුච්චේ භාවනාව. හරිම ගැඹුරුයි. ඉතින් මේකේ ඒ ආධාර උපකාර වෙන ධර්මයක් තමයි මේ ඒ තමන් මේ අප්‍රිය සම්පයෝගය කියන එක. අප්‍රිය සම්පයෝගයේ දුක්ඛය කියන එක. ඒ කියන්නේ දැන් අපි හිතමු වෙඩින් එකකට ඔයගොල්ලෝ ගිහිල්ලා ඉන්නවා කියලා. වෙඩින් එකක ටේබල්ස් දෙකක් තියෙනවා. ටේබල්ස් කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ ඉන්නවා එක ටේබල් එකේ. ඒතකොට ඔයගොල්ලන්ට පළක් වෙලාට පේනවා ඇති මේ ටේබල් එකේ ඉන්න කට්ටිය බොනවා මේ මං කැමති ක්‍රවුඩ් එක නෙමෙයි. අර අනිත් කට්ටිය නම් හොඳයි ධර්මීය හරි කතා කරනවා මේ කට්ටිය නම් හොඳට ඉන්නවා කියලා තියෙනවා. හැබැයි වාගේ නම ගහලා තියෙන මේ ටේබල් එකේ දැන් කරන්න දෙයක් නැහැ මේකට වෙලා ඉන්න වෙනවා. අප්‍රියේ සම්පයෝගය. ඒතකොට මෙතන ආවයි කියලා තමයි තමන්ට කුක්කුච්චේ කියන එක තමන්ට තියෙනවා කියන අර්ථය තියෙනවා. ඒතකොට ඒකට කුක්කුච්චය. අප්‍රිය සම්පයෝගය නිසා අපිට කුක්කුච්චය කියන එක ඇති වෙනවා කියන එකක් තියෙනවා. දැන් අපි පස්වෙනි ස්ලයිඩ් එකට ගියොත් දැන් අපි ඒ ස්ලයිඩ් එකේදී තේරුම් ගත්තා උද්දච්චය කියන්නේ හරියට අපි ලිස්සන තැනක ඉන්නවා වගේ. එතකොට කුක්කුච්චය කියලා කියන්නේ මම දඟල දඟල මෙතෙන්ට වෙලා හිටියා සමාධිය මගේ කියලා අරගෙන. මෙන්න මේ ස්ලයිඩ් එකේදී තමයි අපි මේ කාම ඡන්දය කියන එක හඳුන්වා දෙන්නේ. මේ කාම ඡන්දය හඳුන්වා දෙන්න මේ කහපාට ඉරිවලේ ලකුණු කරලා තියෙන්නේ ඒ දේ. අර මං කියවනේ දර සුබයි කියලා මොකක් හරි වස්තුවක් දැක්ක ගමන් සුබයි කියලා ඇති වෙනවා. ඒ කියන්නේ මම එකපාරටම අර රිංග ගන්නවා. පූසා අරකට රිංග ගත්තා. ඒ වගේ පානාති පාතේ නිසා එකපාරටම ස්පින් කර කර ඉඳලා එකපාරටම අර මස් කට්ට දානකොටම බල දුවනිය මස් කට්ට ගත්තා. අර මස් කෑල්ල දැකුවා උකුස එකපාරට මස් කෑල්ල බහගෙන ගියා. ඌට රසක් විඳින්න හම් වෙන්නේ අනිත්‍යම කොටන විම දාන පොතලී සූත්‍රේ නේද? එතකොට මේ පෙර සංස්කාරයන් නිසා තමයි ඇති වෙන ආවුදේ. එතකොට මෙතන එකපාරට මේ සුබයි කියලා ගත්ත මේ ගත්තේ කවුද? මානිය මෝහය විසින් තමයි මේකේ ගත්තේ. මේක සුබයි කියලා ඒ තීරණය ගත්තේ. එතකොට මෙතන මේක කරකෙව්වට පස්සේ මොකද වෙන්නේ? මේක නිසා ඔයගලන්ට ඇති වෙන්නව ඒරියා එක තමයි මෙතන මේ ඒරියා 2 කියලා ලකුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ජාතියයි වේදනාවයි මෙතන ලකුණු කරලා තිනවා අවිද්‍යා අනුසය. ඔන්න අවිද්‍යා අනුසය කියන එක ඔයගලන්ට පේනවා මෙන්න මෙතන ලකුණු කරලා තිනවා කියලා. ඒ කහපාට ඉරේ මේ කෙරවල මේක තමයි අවිද්‍යා අනුසය. එතකොට මේ අවිද්‍යා අනුසයත් එක්ක තිවෙන්නව මෙන්න මේ ඒරියා එක අපි කතා කරන්නේ ඒරියා 2 කියන එක. ඔක තමයි සර සංකප්පය. ඒ කියන්නේ පෙර යම් ආකාරයකට ඕගොල්ලෝ ඒ යම් කිසි ආහාරයන් භුක්ති විඳලා ස්පර්ශයන් ලබලා දැන් ඕගොල්ලන්ගේ මතකයේ තියෙනවා. හැබැයි තේ ඕක හරි දරුණු තත්යක්. දරුණු තත්යක් කියලා කියන්නේ ඕගොල්ලෝ හිතමු නැති අවස්ථාවල ඉව ඇති වෙලා තියෙනවා. කුඩා කාලේ සමහර විට ඕගොල්ලන්ගේ අවුරුදු 12 13 කාලේ ඕගොල්ලෝ මේ කාන්තාව පුරුෂයෙක් ගැන හිතන්නේ නැති කාලයක යම් කිසි කාන්තාව පුරුෂයෙක් ස්පර්ශ වෙලා ඇති වුණා වූ දේවල් වලට අහංකාර වෙලා ඇති වුණා වූ දේවල් තියෙනවා. පොඩි කාලේ ඒව දන්නේ නැහනේ. කොහොමද දන්නේ? රහතන් වහන්සේ සිහි කරලා දුන්නාම මොනවද දන්නේ? මෙන්න මෙදායි මෙන්න මේක ඇති වෙලා තියෙන්නේ කියලා. රහතන් වහන්සේ මට පෙන්නලා දෙන පළවෙනි පාරට ඕක ඇති වෙච්ච හැටි. හිතපු නැති කාලවල ඇති වෙලා තියෙනවා. එතකොට ඒ වගේම ඔය ආහාර වලට දැන් බෙලක් කියවන මට හොඳ මතක තියෙනවා. මම කියනවා මේ තාමත් කියනවා ඒ එක අක්ක කෙනෙක් මට කැකිරි මාළුවක් හදලා දීලා තියෙනවා. මම කියනවා එයා මං හිතන්නේ අවුරුදු 8ක් 10ක් ඇති මගේ දවස්වල ඕක කනකොට. ඒ තාම මේ කිසිම මිනිස්සෙක් මේ විදිහට කැකිරි මාළුවක් රහතු කියලා නැහැ කියලා. මං කියනවා කිසිම කෙනෙක් උयला නැහැ. මොකද වෙලා තියෙන්නේ? අනිමිසුට කැකිරි ගන්න බැරිද? බෑ මේ මගේ ටේස්ට් බඩ්ස් ඒ කාලේ බෙස්ට් එකට දිවිච්ච වෙලාවක මේක හම්බුණා. ආන් ඒ වෙලාවෙත් තමයි මේක අරගෙන තියෙන්නේ. ඒත් ඕක මැච් කරන්න බෑ. ඕක තමයි මේ සරසංකප්පේ තියෙන්නේ. තමන්ගේ ජරාව පොඩි කාලේ ජරාව කියන එක ඒජින් කියන එක මේ බර්ත් එක කිට්ටුවනේ තියෙන්නේ. මේ පැත්තට ඇවිල්ලා. එතකොට මේ ඊරියායක වෙනස්. ඊට පස්සේ දැන් අපි මානෙන් මේක ගැලපෙනවද කියලා බලනවානේ. ඒකනේ අර කිව්වේ අර මනමාලිය බලන්න ගියා. මනමාලිව හොඳයි කියලා තීරණය කරා මොහේ. තීරණය කළා ඊට පස්සේ කල්පනා කරා මේ මිනිස්සයා අපේ තාත්තට අම්මට අපේ ගමට ගැලපෙනවද කියලා අර මිනිස්සෙක් බලනවා. ඒක තමයි අර මානෙන් ෆිට කරලා බලනවා කියන්නේ. අන්න ඒ ඒරියා එක තමයි මේ ඒරියා 1 එක කියන එක දාලා තියෙන්නේ. එතකොට ගිද්දි ලෝභයයි ජාතියයි වේදනාවයි. මේ දෙක ගලපලා බැලුවම කාටවත් මේක ගැලපෙන්නේ නැහැ. කිසිම ආකාරයකින් මේකේ මැච් එකක් වෙන්නේ නැහැ. මොකද මං පොඩි කාලේ කාපු රස දැන් ගන්න පුළුවන්. බෑ. එතකොට අන්න ඒ අර්ථයෙන් Tamanට පේනවා මේක කිසිම ආකාරයකින් ගෙන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මේ විදිහට ඇති වුණාට පස්සේ ඒක නිසා පොඩි බ්ලේම් ගේම් එකක් යනවා. ඒ බ්ලේම් ගේම් එකට අපිට එන්න පුළුවන් අපි. ඒ කියන්නේ වෙන්නන්නේ මෙතන ඒරියා 1 and 2 මැච් වුනේ නැතුණෙන් පස්සේ මට මේ දෝමනසයක් කියන එකක් මට ඇති වෙනවා. එතකොට මෙතෙන්දි මම කියනවා මේක මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ චේතනාවේ කියලා. මේ චේතනාවේ කියන එකට මම ගමන් කරනවා. චේතනාව නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ කියලා. ඒක හරියට අර ටී ෆැක්ටරි එකේ බඩු හරියට එක්ක විකිණෙන්නේ නැහැ. ටී ෆැක්ටරි එකේ බඩු හැදුවා, පැකට් හැදුවා විකිණෙන්නේ නැහැ. එතකොට අර පැත්තේ ඉඳන් එළි අනිත් පැත්තේ ප්‍රොඩක්ෂන් පැත්තේ ඉඳන් කට්ටිය කියන මේ හලෝ ඕගොල්ලෝ කරන වැඩ හරි නැහැ කියලා. නේද? ඒක නිසා තමයි මේක හරි නැත්තේ. ඉතින් ඒගොල්ලෝ කල්පනා කරනවා එහෙම නැහැ. ඉතින් අපි මේ කරන වැඩේ වැඩක් තියෙනවද? ඒ කියන්නේ මේකේ ටී ෆැක්ටරි එකේ කරන වැඩක් තියෙනවද? එතකොට ඒගොල්ලෝ කියනවා මේ චේතනාව තමයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එතකොට එනකන් එතකොට මේක නිසා මේ ඒරියා 3 එකට යනවා චේතනාවට බ්ලේම් එකක් යනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔයගොල්ලෝ ඇත්තම කියනවා මේ රූපේ ਵਿਚාරම මේගොල්ලෝ කියනවා මේ අපේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන අපේ තීරණයේ ප්‍රශ්නේ නෙමෙයි මේ වත්තේ තියෙන තේකොළ හරිනේ. වෙනවද? තේකොළ හරිනේ කියලා බ්ලේම් එකක් මේ රූපයට ගන්නවා රූපේ ਵਿਚාරනවා කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. අපි මේ කාමච්ඡන්දය කියන එක අපිට ඇති වෙනවා කියන්නේ අර දෙක ගැප් එක ඇති වුණාට පස්සේ මට ඇති වුණා දෝපනස්සය. අර ඉස්සර වගේ නෙමෙයි දැන් මේක. දැන් මට මේක හිතේවලු මට මේක ෆික්ස් කරන්න පුළුවන් කියලා. ඒ ෆික්ස් කරන්න පුළුවන් කියලා හිතලා තමයි මගේ මේ කාමච්ඡන්දය කියන එක ඇති වෙන්නේ. අපි ඒක පොඩ්ඩක් බලමු. ඉස්සෙල්ලා මේ ස්පින්ස් ටික යන හැටි මේකෙම අන්තිම ස්ලයිඩ් එකේ දාලා තියෙනවා ඒක. ওই රවුන්ඩ් ටික. ස්ලයිඩ් නම්බර් 12 එකේ දාලා තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ පෙන්වන්නේ මේ තීන මිද්දේ කියන එක අපිට එන්නේ ඇති වෙන්නේ කොහොමද කියන එක. එතකොට මේ වට කරපීමක් කියන එක කියන්නේ. ඉස්සෙල්ලාම මේ පළවෙනියට පෙන්වනවා මේ රූපය කියන එක ඇහින් ස්පර්ශ වෙනවා කියන එක. එතන වටයක් නැහැ. වටේ පටන් ගන්න ඉතින් ඔය දෙකේ ඉඳලා. දෙකේ තමයි පළවෙනි වටේ තියෙන්නේ. එතකොට රූපය කියන එක ස්පර්ශ වෙනවා. ඒ රූපය කියන එක ස්පර්ශ වුණාට පස්සේ අපි මේ සංඥාව කියන එක උස්සන අවිද්‍යාව අනුසය මගින් ඔයගොල්ලෝ දැක්කනේ අවිද්‍යාව අනුසය කියන එක තියෙනවා කියලා අරකේ. එතකොට මේ අවිද්‍යාව අනුසය මගින් අපි සංඥාව කියන එක උස්සනවා. අන්න ඒ අවස්ථාවේදී අපිට තියෙන්නේ අභිජ්ජාව කියන එක. අභිජ්ජා කියන එක අපිට තියෙනවා අර මගේ වේවා කියන අර්ථයේ තියෙනවා. ඊට පස්සේ අර දෙවෙනි රවුමේදී අපි කියන්නේ මානෙන් කරකවනවා කියලා. අන්න ඒ වෙලාවේදී මේ සංඥාව උස්සන්නේ මානෙ විසින්. එතකොට සංඥාව උස්සනවා එකපාරක් අවිද්‍යාව අනුසය. තව ඊළඟ පාර උස්සනවා මාන අනුසයෙන් කියන එක. එතකොට මේකේ අවස්ථාවේදී මේ වෙනස දකින්න. ඒ කියන්නේ අර ඒරියා 1 and ඒරියා 2 කියලා කිව්වා. ඒ දෙකේ වෙනස දැක්කම අපිට දෝමනස්සය කියන එක ඇති වෙනවා. අර ඉස්සෙල්ල වාගේ දැන් නැහැයි කියන කතාවට එනවා. අන්න ඒක නිසා අපිට කාමච්ඡන්දය කියන එක ඇති වෙනවා. ඒ කාමච්ඡන්දය කියන එක ඇති වුණාම අපේ සිත අපි අතන පිහිටවමු. ඒ කියන්නේ අර පුටුව දැන් කැඩිලා. පුටුව කැඩුනහම ඕගොල්ලෝ හිතනවා මම පුටුව හදන්න පුළුවන්. I can fix this කියන්නේ නේද? ආන් මේ වගේ ගිහින් අරකට ලී කැල්ලක් ගන්න තමයි විඥාණි අතන බැස ගන්න සැලැස්සුවා කියන එක තියෙනවා. එතකොට මේ වෙලාවේදී මතක තියාගන්න අපිට දෝමනස්සය තියෙනවා. මේ කාමච්ඡන්දයක් තියෙනවා. හැබැයි අපිට ව්‍යාපාදයේ කියන එක තාම ඇත්තේ නැහැ. එතකොට මේ ඊළඟ රවුම දිගත්තහම ඔය තුන්වෙනි රවුම මේ කතා කරන්නේ. ඔය හතර කියලා දාලා තියෙන්නේ තුන්වෙනි රවුම. මේ වෙලාවේදී අපි මේ පටිඝ අනුසය මගින් තමයි මේ සංඥාව උස්සන්නේ. ඉස්සෙල්ලා අවිද්‍යාව අනුසයෙන් ඉස්සුවා, මාන අනුසයෙන් ඉස්සුවා. දැන් උස්සන්නේ අපි පටිඝ අනුසයෙන් තමයි මේ දෙකටම ඉස්සීම කියන එක කරන්නේ. මේ රවුන්ඩ් එක අවිද්‍යාව ආශ්‍රයයට තමයි නිසා තමයි මේක ඇති වෙන්නේ. මේ වෙලාවේදී අපි හිතනවා මේක ෆික්ස් කරන්න පුළුවන් කියලා. මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා හිතනවා. අපිට එහෙමනේ අපි හිතන්නේ හැමතිස්සෙම ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා හිතනවා. එතකොට එහෙම හිතලා ආපහු අපි තවරවුමක් කරකවනවා සංඥාව පටිගාමසෙන් උස්සනවා. හැබැයි මේ වෙලාවේ මානෙ නිසායි ඇති වෙන්නේ. දැන් එතකොට අවිද්‍යාවට එකරවුමක් යනවා මානෙට තවරවුමක් යනවා. මොන ඔච්චරයි මතක තියාගන්න ඕන. අවිද්‍යාවෙන් එකයි මානෙන් එකයි ඕල්ටර්නේට් වෙනවා ඒක. අවිද්‍යාව කරා මානෙ වුණා ඊළඟට ආපහු අවිද්‍යාව ඊළඟට මානෙ. එතකොට පටිගාමසෙන් උස්සනවා. මෙන්න මේ අවස්ථාව වෙනකොට අපිට ව්‍යාපාදී කියන එක ඇති වෙනවා. ඒ සම්මා වාචා ඩයග්‍රෑම් එකේ ඔයගොල්ලෝ දන්නවා අපිට අවිජ්ජාව තියෙනවනම් මම ජරාවටපත් වුණා කියලා කෙනෙක් දන්නවනම් ඒ ජරාවටපත් වුණායින් පස්සේ ඒ පුද්ගලයාට ඇතිවෙනවා ඒක නිසා මේ ව්‍යාපාදී කියන එක හටගන්නවා. ව්‍යාපාදී හටගත්තට ව්‍යාපාදී තාම සිතට ඇතුල් වෙලා නැහැ. හට ගැනීමක් විතරයි තියෙන්නේ. එතකොට ආපහු අපි රවුන්ඩ් දෙකක් කරකවනවා. ඒ රවුන්ඩ් දෙකේදී නම් අර ඉස්සෙල්ල වගේම තමයි පටිඝ අනුසය මගින් අපි ඉස්සීම කියන එක කරනවා. අවිද්‍යා ආශ්‍රවේ නිසා ඇති වෙන රවුම. හැබැයි මේ වෙලාවේ මනසට දෝමනස්සය කියන එක ඇතුල් වෙලා තියෙනවා. එතකොට පස්වෙනි රවුම එනකොට දෝමනස්සය සිතට ඇතුල් වෙලා තියෙනවා. හයවෙනි රවුමෙදිත් අපිට දෝමනස්සය කියන එක තියෙනවා. දැන් මෙන්න මේ දෝමනස්ස සහගතව තනනකොට තියෙනකොට අපිට තීන මිද්‍ය කියන එක අපිට හට ගන්නවා. තීන මිද්‍ය හට ගන්නෙ මොකද? මේ වෙලාව අපි තීරණය කරනවා අපිට මේක මේක ඇග්‍රීබල් සාත වස්තුවක් කියලා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා විද්‍යාශ්‍රයමගින් තීරණය කරනවා. මොකද අර දෝමනස්ස එහෙම ඇතුණාට පස්සේ සිතට ඇතුණාට පස්සේ මේක තවදුරටත් සාතයි කියලා ගන්න බෑ. අර ඉෂ්ඨ වස්තුවයි සුඛ වේදනාවයි කියන්නේ අන්න එහෙම ගන්න පුළුවන් කමක් නැති කියන එක මෙයා තීරණයක් ගන්නවා. දැන් අපි ආපහු මෙතනින් තවත් රවුන්ඩ් එකක් කරකවනවා. ඒ රවුන්ඩ් එක කරකවනකොට ඕගලන්ට තියෙන්නේ මොකද්ද? මේ වෙලාවේදී දෝමනස්සයයි ව්‍යාපාදයයි දැන් දෙකම සිතට ඇතුල් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක හත්වෙනි රවුමයි අටවෙනි රවුමයි කියන එකයි. අර පටිඝානුසයෙන් තමයි උස්සන්නේ අවිද්‍යාව නිසා කරකවන එක. ඔය නවය කියලා ලකුණු කරලා තියෙන අටවෙනි රවුම ආපහු මෙතෙන්දී පටිඝානුසයෙන් උස්සන සංඥාව හැබැයි මානිය නිසා දෝමනස්සයයි ව්‍යාපාදයේ සිතට ඇතුල් වෙලා පේනවා. අද කරකවන්න සිතට මේවා ඇතුල් වෙනවා. ඉතින් මේක මේ මතක තියාගන්න පුළුවන් කෙනෙකුට ওই රවුම් වශයෙන් බැලුවොත් එහෙම. දැන් අපි හිතමු පාසල් වල පන්ති තියෙනවානේ. පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය. ওই පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය ඉන්නකොට ওই ළමයට දෝමනස්සය කියන එක හට ගැනීම කියන එක තියෙනවා. එතකොට මේ තුන්වෙනි හතරවෙනි පන්තිය වෙනකොට මේ ළමයා හිතනවා මේ දෝමනස්සය ෆික්ස් කරන්න පුළුවන් කියලා. ඒකනේ අර ඔය සුද්ධයෙන්ම කියනවා මේ මේ පොඩි ළමයි මේ තුනේ හතරේ පන්තිය වෙනකොට හිතන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා තින්නේ වෙන ප්ලැනට් එකකින් කියලා. එහෙම කියලා ඉන්නවා. මොකද මේගොල්ලෝ මේ අමුතු ලෝකයකින් ආවයි කියලා හිතාගෙන මේ ඔක්කොම දේවල් ලයික් ඇන් ෆික්ස් දිස් කියලා කල්පනා කරගෙන තමයි මේක මේව කරගෙන ඉන්නේ කියලා. ඉතින් අවේ පස්වෙනි පන්තිය හයවෙනි පන්තිය වෙනකොට මෙයාට පේනවා මේක පස්වෙනි පන්තිය වෙනකොට මේක ෆික්ස් කරන්න බෑයි කියලා. එයාට තියෙනවා මේ දෝමනස්සේ සිදටම ඇතුල් වෙලා තියෙනවා පස්වෙනි පන්තියේ කියනක තියෙනකොට. හත්වෙනි පන්තිය වෙනකොට දැන් මෙයාට ව්‍යාපාදයේ තියෙනවා. පහේදී දෝමනස්සේ ඇතුල් වුණා. හත වෙනකොට ව්‍යාපාදයේ කියන එක ඇතුල් වෙනවා. 9 10 වෙනකොට 9 පන්තිය වෙනකොට තීන විද්‍යාවනේ අපි ඕලුවෙන් විභාගේ තියන්නේ කොහොමද කියලා බලන්න. ඊට පස්සේ 11 12 වෙනකොට මෙයාට උද්දච්චය තියෙනවා. දන්නවනේ 11 පන්තිය ළමයි ටික උද්දච්ච සහගත ස්වභාවයක් තියෙනවායි කියලා නේද? එතකොට උද්දච්චය තියෙනවා. ඉතින් 13 වෙනි පන්තිය වෙනකොට මේ පුද්ගලයාට තියෙන්නේ විචිකිච්ඡාව. ඒක නේ විශ්වවිද්‍යාලයට යවන්නේ අපි. යුනිවර්සිටි යවන්නේ 13 වෙනිද විචිකිච්ඡාව ඒක අයින් කරගන්නේ. ඔන්න ඔය විදිහට ඕගලන්ට අර මතක තියාගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට 5 6 වෙනකොට දෝමනස්සේ 7 8 වෙනකොට ව්‍යාපාදේ 9 10 වෙනකොට තීන විද්‍යාව කියන්නේ වට 8ක් කරගුවාට පස්සේ ඔහුලා ඇවිල්ලා තියෙන කොහෙද තීන විද්‍යාව. තීන විද්‍යාව නම් මොහේ තීරණය ගත්තා. ඔක්කොම තීරණ අරන් තින්නේ ඔන්නේ පොයින්ට් එකේ. වට 8ක් කරගොම තීන විද්‍යාව ඇතුළේ තමයි මේ තීරණය කියන එක අරන් තියෙන්නේ. එතකොට එහෙමනම් අපි ආපහු අපි හිටපු ස්ලයිඩ් එකට යන් ස්ලයිඩ් නම්බර් 5 කියන එකට. මේක පෙන්වන්නේ මොකද්ද? මේක පෙන්වන්නේ අර මේ අපේ රූපය කියන එක දැන් බ්ලේම් ගේම් එකේ රූපයට නැගන් ගියා. ඒ කියන්නේ මුලින් කල්පනා කළා මේ දෙක අතර ගැප් එක ආව. ගැප් එක ආවම චේතනාවට බැන්න මේ චේතනාවේ ප්‍රශ්නේ කිව්වා. චේතනාවක මේ මගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ රූපේ. රූපය කියන එක ਵਿਚාරය කියන එකට ආවා. එතකොට මේ මෝහය මගින් දකිනවා මේ චිත්තයේ වෙනස කියන එක. මෝහය මගින් චිත්තයේ වෙනස දැක්කට පස්සේ එයා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා මේක බෙස්ට් ෆිට් එකද කියලා. මේ වෙලාවේ මෙයා හදලා තියෙන එක අර කලින් ගත්ත තීරණේ තියෙනවානේ. ඒක බෙස් ෆිට් එකද කියලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ බෙස් ෆිට් එකද ප්‍රශ්න කරන්න ගත්තාම අර නොපිරුණු අඩුවක් තියෙනවනේ වේදනා කොටස. අර ඉස්සෙල්ලා වේදනාවයි දැන් වේදනාවයි දෙක අම්මගේ සංකප්පේදී මිච් එක මේ රූපේ තිබුණේ නැහැ. මේ දෙක නිසා මට ගැප් එකක් තියෙනවා. ඒකේ මේ ගැප් එක සඳහා මම හිතනවා මේ වෙලාවේදී මෙහෙම වුණා නම් හොඳයි මෙහෙම වුණා නම් හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ මොකද්ද? බත් ටිකක් කනකොට ඕගලන්ට හිතෙනවා ලුණු බිරිස් ටිකක් තිබුණා නම් කියලා. නොනුස්ටි ගේතේ තියාගෙන අර බට්ටික මොකද අර ඉස්සෙල්ල තිබිච්ච රස ඊයේ තිබිච්ච රස පෙරේද තිබිච්ච රස ඒක නෑ. ඒකෙන් තමයි මොකක් හරි එකක් තිබුණා. හැබැයි අර තමන් හිතේ තියාගෙන ඕක කෑවට හරියන්නේ නෑ නේද? නොනුස්ටි එක නැත්තම් හිතේ තියාගෙන කෑවට හරියන්නේ නෑ. එතකොට කාමච්ඡන්දේ මොකද කරපොවන්නේ? ව්‍යාපාදයට තමයි ඊළඟට තමන් යන්නේ. එතකොට ඒ කියන්නේ නොපිරුණු ලද අඩුව සඳහා මේ අඩු සංස්කාරය සඳහා කම්පන්සේට් කිරීමක් තමයි මේ මයින්ඩ් එක. ඒකට කාමච්ඡන්දය කියන්නේ මොකක්ද එහෙනම්? මනසේ කම්පන්සේට් කෙරෙන්නේ. ඕගොල්ලන් රූපයක් දිහා බැලුවා ඒ රූපේ නෑ. ඕගොල්ලන් හිතාගෙන ඉන්න අගේ තිබුණාද මෙච්චර කාලයකට? කල්පනා කරලා බලන්න කිසිම එකක තිබුණාද කියලා. එතකොට ඒකට කම්පන්සේට් කරනවා මනසෙන් ආන්න එක තමයි කාමච්ඡන්දේ කියන්නේ. අපි හිතනවා නිතරම මේක හදන්න පුළුවන් මේක කරන්න පුළුවන් කියන එක. එතකොට ඔය මේ අවස්ථාවේදී ඔයගොල්ලෝ ආපවර මානෙ කියන එක විමසලා ගත්තොතින් අපි ආපවර ශ්‍රද්ධාවට යනවයි කියන එක වළක්වනවා කියන එක ආපහු පේනවා. මොකද අර රවුම් එක දෙක කැරකෙව්වා ඒ මනසට ආපහු සිත රවුම් දෙකක් කරගෝ ගමන් වෙනසක් ආවා. ඒ පාර මම I can fix this කියලා මනස අරගෙන පිටේවා. ඔන්න ඕක තමයි දෝමනස්සේ තියෙන අපලේ. දෝමනස්සේ ඇතුණා නම් මතක තියාගන්න කාමච්ඡන්දේට යන්න. හිතන්නේ නැහැ අපි මේවා නේද? දෝමනස්සේ ඇතුණා නම් කාමච්ඡන්දේට යන්න. ඉතින් ඒක නිසා තමයි දෝමනස්සේ ඉක්මවලා ඉන්න නම් මොකද කරන්න ඕනේ? ධානයන්ට යන්න ඕනේ. නැත්තම් අපේ මනස කාමච්ඡන්දේට වැටිලා ඒක ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. එතකොට මේක මේ පෙන්වන්නේ මේ ඩයග්‍රෑම් එකේ සයිඩ් නම්බර් 5 එකේ පෙන්වන්නේ මොකක්ද? මේ කාමච්ඡන්දය කියන එක මොකක්ද කියලා හඳුන්වා දුන්නා. ඒ වගේම රූපේ තියෙනව අඩුව කියන එක අපි දකිනවා. රූපේ අඩුවක් නිසා තමයි මේ අපේ කාමච්ඡන්ද කතාව ඇති වෙලා තියෙන්නේ. එතකොට වටකරගෙන කියන එකත් අපි දැන් ඉගෙන ගන්නවා. අපි දැන් 6 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 6 වෙනි ස්ලයිඩ් එකේදී ඔයගලන්ට පේනවා දැන් මට දැන් අපි දන්නවා කාමච්ඡන්දේ ඇති වුණා. කාමච්ඡන්දේ ඇති වුණා නම් ඊළඟට ස්ටෙප් එක මොකක්ද? දැන් තියෙන්නේ ව්‍යාපාදේ නේද? අපි කියවනේ අර හත අට වෙනකොට ව්‍යාපාදේ ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට ව්‍යාපාදේ තමන්ට ඇති වුණා නම් තමන් දැනගන්න ඕනේ තමන් මේ පහළට යනවා කියන එක. ඒ කියන්නේ ලිස්සනවායි කියන තන්තේට මමපත් වෙලා තියෙනවා. මට හරියට ඉන්න බැහැයි කියන එක තියෙනවා. එතකොට මෙතෙන්දි පේනවා දැන් ව්‍යාපාදේ නොවෙන්න නම් මට තියෙන අභිජ්ජාව කියන එක නොවෙන්න ඕනේ. අභිජ්ජාව තියෙනවා නම් මට ව්‍යාපාදේ කියන එක ඇති වෙනවා. මං අර රූපය දිහා බලලා මේක හොඳයි කියලා ගන්න ගියායින් තමයි මට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. බට්ටික හරි හොඳයි කියලා හිතාගෙන මම කණ්ඩ ගියා නම් තමයි ඒක තියෙන්නේ. මං එහෙම නැතුව මම ගියා නම් අන්න ඒ කතාවක් නැහැ. එතකොට දැන් මෙන්න මේ අවස්ථාවේදී ඔයගලන්ට පෙන්නනවා අර අපිට ව්‍යාපාදයේ කියන එක නැති වෙන්න නම් අභිජ්ජාව නැති වෙන්න. එතකොට එතෙන්දී අවස්ථාවේදී අපි කතා කරනවා මේ රූපේ නිසා තමයි මගේ මේ අභිජ්ජාව ඇති වෙලා තියෙන්නේ. ආපහු අපි රූපේටම තමයි බලන්නේ. පේනවද? හැමතිස්සම යන්නේ රූපේට තමයි මේ ප්‍රශ්නේ. බ්ලේම් ගේම් එක කියන්නේ රූපේටමයි. එතකොට මෙන්න මේ අවස්ථාවේදී ඕගොල්ලෝ මෙන්න මේ කාරණා තුන දකින්න. මම මේ කාරණා තුන ඔයගලන්ට පෙන්නුවා අර මේ සුඛපටිපදා කිප්පා විඤ්ඤාවේදීත් මම මේක පෙන්නුවා. මේ පළවෙනි කාරණාව එක කියන එක දාලා තිනවා අපි රතුවේ කබලින්කාර ආහාර කියන එක. දෙක කියලා දාලා තින්නේ මොකද්ද? අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන එක. තුන කියලා දාලා තින්නේ ජාති ඉඳන් ජරාවට යනවා කියන එක. ඉතින් ওই කාරණා තුන හරි ප්‍රබල වූ ධර්මයක්. මුළු සතර සතිපට්ඨාණයම ওই කාරණා තුනේ ඇතුළේ තියෙනවා. මුළු සතිපට්ඨාණයම තියෙන ওই කාරණා තුන. එතකොට අපිට මේ තේරෙනවා මේ දෙකයි තුනයි කියන එක ඇතුළේලා තියෙන මේ රූපේ හින්දා නේද? රූපේ නිසා තමයි මට උත්පත්තියක් කබලෙන් මං රාගසල්ලෙන් කැරගෙව උත්පත්තියක් ඇති කරගත්තා. ඒක නිසා මට ජාති වුණා නම් ජරාව කියන එක ඇති වෙනවා. රූපේ නිසා තමයි ඒක උනේ. ඒකම තමයි මම අල්ලගත්ත මේ අත්තා කියලා අල්ලගත්ත එක දැනගෙන රූපයක් කියන එක ඇති වුණා. මට අඹ ගෙඩියක් තිබුණා. අඹ ගෙඩිය නිසා මේ අඹ ගෙඩියේ මේ වේදනාව. ඒකනේ මං පැතුවේ. එතකොට මං ඒ පැතුවා. ඒක නිසා මේ අත්තා ඉඳන් නිත්‍යයට මම මෙහෙම ජැක් එකක් ගහලා පවත්නවා. ඒක තමයි මේ දෙවෙනි කාරණේ කියන එකේ තියෙන්නේ. එතකොට මෙන්න මේක තේරුම් ගත්තා නම් ගැඹුරු ලෙස මේක තේරුම් ගත්තා නම් මේ එක නිසා තමයි මේ දෙකයි තුනයි දෙකම ඇති වෙන්නේ කියලා ඒ දැකපු ගමන් ඕගලන්ට පුළුවන්කම තියෙනවා මේ අප්පනිත චේතෝ විමුක්තිය කියන එකට යන්න. මම ගියා අප්පනිත චේතෝ විමුක්තියට එක පාරට. මෙතන මේ පල්ලේ මැද්දෙන් පේනවනේ දිරක් ඇඳලා. නිල් පාට ඇඳලා තියෙන්නේ උපේක්ඛා ප්‍රමාණයට යනවා කියලා. මෙන්න මේ ඉර දිගේ කෙලීම තමන්ට යන්න පුළුවන්කම ඇති වෙනවා. එතකොට අන්න එහෙම යන්න නම් ඒ චේත අපනිත චේතෝ විමුක්තිය කියන එක ඇති වෙන්න නම් අපිට අවිජ්ජාව නොවෙන්න ඕනේ. පළවෙනි කාරණේට අවිජ්ජාව කියන එක නොවෙන්න ඕනේ. ඒ වගේම තමන් දැනගන්න ඕනේ මේකේ අනිත්‍යයි කියන එක තමන් දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඊළඟට දැනගන්න ඕනේ මේ ජාති ජරා ව්‍යාධි මරණය කියන එක ඇති වෙනවා කියන එක දැනගන්න. ඉතින් මේකම බැලුවහම මේකම තේරෙනවා. මේක හොඳ ගැඹුරට බැලුවොත් එහෙම ඕගලන්ට මේ කියන කතාව තේරෙනවා. මොකද්ද මේ කියන්නේ? අපි උත්පත්තියක් ඇති වුණා නම් ජරාව ඇති වෙනවා. ජරාව ඇති වුණා කියන්නේ ව්‍යාධි මරණය කියන එක සිද්ධ වෙනවා. ඉතින් මරණය වෙනවා නම් දැන් මම කියනවා එහෙමනම් නිත්‍යභාවයක් කොයිද? මරණයක් තියෙනවද නිත්‍යභාවයක් තියෙනවද? නෑ නේද? එහෙනම් මං කියනවා මෙතෙන්දි මේ කෙරුවලේ අත්ත ඉඳන් නිත්‍ය යන කෙරුවලේ නිත්‍යභාවයක් නෑ. අර ඉස්සෙල්ල මං කිව්වනේ මගේ කාර් එක අවුරුදු 30ක් පවතිනවා. මගේ මේ ශරීරය අවුරුදු 80ක් පවතිනවා කියලා ජැක් එකක් ගහනවා. දැන් මං කියනවා මරණය දකින්න එක්කෙනා මං කියනවා මෙහෙම කතාවක් නෑ. ඒ කියන්නේ මේ ජැක් එක ඉස්සෙල්ල මං 80ක් කියලා මෙතන ඉඳන් මේ පැත්තට ස්කේල් එක වෙනවා නම් දැන් මම මේක අන්තිමට බිඳුව රැඳන් ගියා. ඒ කියන්නේ මගේ මේක අත්තා කියන එක අල්ල ගන්න දෙයක් මට මෙතන ඇත්තෙක් නෑ. එහෙනම් අත්තෙක් නෑ. අත්තෙක් නැත්තම් මට කල්පනා වෙනවා එහෙමනම් මොකද්ද මෙතන තියෙන්නේ? මෙතන තියෙන්නේ මේ රූපය, මේ කබලින්කාර ආහාරය විතරයි. එතකොට මෙන්න මේ කාරණා තුන හරියට කෙනෙක් දකිනවා නම් මේ හැම සත්‍යයකටම මෙන්න මෙච්චරයි කියලා ආන්න ඉතින් දයාට මේ අපනිත චේතු මුක්තිය කියන එකට යන්න පුළුවන් කමක් කියන එක ඇති වෙනවා. එතකොට මේ කාරණා තුන හරියම බලගත් කාරණා තුනක් කියන එක තියෙනවා. එතකොට අපි මේක භාවිතා කරනවා බොහොම අවස්ථාවලදී මේ 1 2 3යි. 1 2 3යි කියවනම් මෙන්න මේක තමයි අපි මේ ඩයග්‍රෑම් එකට තමයි මේ රික කරන්නේ. දැන් අපි බලමු ඊළඟ ස්ලයිඩ් එක. ස්ලයිඩ් නම්බර් 17 එක. එතකොට මේකේ මේ මෙත්ත සූත්‍රයේත් එක්ක කෙරෙනා වූ භාවනාව මේ පෙන්වලා දෙන්න හදන්නේ. මේ මෙත්ත සූත්‍රයේදී අපිට පේනවා මේ අපි ගන්නවා මේ පටික්කුලයි කියලා කබලින්කාර ආහාරය. ආහාරේ පටික්කුලතා සංඥාව කියන එක අපි කරේ නේද? ඒකට පටික්කුලයි ඒ කියන්නේ ඊට අරමුණක් නෙමෙයි කබලින්කාර ආහාරය කියන එක. අපටික්කුලයි කියලා ගන්නවා වේදනාව කියන එක. ඊට අරමුණක් නෙමෙයි කියලා. හැබැයි ඒ කියන්නේ වේදනාව කියන එක මම ඉවසනවා. කබලින්කාර ආහාරය මට එපා. නමුත් මේක නිසා ඇතිවෙනා වූ වේදනාවක් යම්කිසි වේදනාවක් තියෙනවනේ ආන්නේ වේදනාව මගේ ඉවසීමක් කියන එක තියෙනවා. ඒක ඇවිල්ලා ඊට අරමුණක් කියලා ගන්නවා වේදනාව ඉවසීමේ අපටි වේලයි කියලා. මෙන්න මේ අවස්ථාවේදී මේ කාට හරි විමුක්තිය ඇත කියලා මතක් වෙනවා. අර අපේනේද කියතෝ විමුක්තියට යම් ආකාරයකට ගිහිල්ලා ඒ පුත්කරට විමුක්තිය මතක් වෙනවද නිර්වාණය තියෙනවා කියලා. අන්නේ මේ අවස්ථාවේදී ඒ පුත්කලේ ආකාසඤ්ඤායතනෙ කියන එකට යනවා. එතකොට එහෙනම් මේ තියෙද්දි වෙන්නේ කබලින්කාර ආහාරය පටික්කුලයි වේදනාව අපටික්කුලයි. අනේ දෙක භාවිතා කරන විමුක්තිය ඇතේ කියලා මතක් වෙනවා. ඒ විමුක්තිය තමන් ලැබුවා වූ විමුක්තියක් මතක් වීමක් තියෙනවා. නිර්වාණිය ඇතේ කියලා ගන්න. අනේ අවස්ථාවේදී යට ආකාසඤ්ඤායතනෙ කියන එකට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක අර රවුම් වලින් බැලුවහම අර රූපය නිසා අපිට ඇති වෙන සුඛයක්. මතකද අපි කිව්ව රූපේට සුඛයි කියලා එකතු කරනවා කියලා. ඒ රූපේට සුඛය ඇති වුණා වූ සුඛය අපි ලාභයේ වශයෙන් නොගැනීමක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් හරියටම රවුම් ගොඩක් බලපු එක්කෙනෙකුට මේ අයත් ඉන්න නිසා කියන්න පුළුවන් අර ඉන්ටර්නෙට් එකේ මහගෙන 6 වෙනි රවුම මේ 3 වෙනි ස්ටෙප් එක කියන එක සුඛයයි කියලා ගන්නේ නැතිකම තමයි මෙතන තියෙන්නේ. 6 වෙනි රවුම 3 වෙනි ස්ටෙප් එක සුඛයි කියලා ගන්නේ නැතිකම. එතකොට ඊළඟට පෙන්නනවා දෙවෙනි කාරණේ මේ පටික්කුලයි රූපය කියන එක. රූපේ එපා. රූපේ එපා කියන එක කියනවා. අපටික්කුලයි කියලා ගන්නෝ වේදනාව මේ ආකාසඤ්ඤායතන නිසා ඇතිවෙනා වූ වේදනාව ඒක අපටික්කුලයි කියලා ගන්නවා. ඒ කියන්නේ මම ඒක තාම ඉවසනවා. මෙන්න මේ දෙකම එපා කියලා කියනවා නම් මට රූපයත් එපා මේ ආකාසඤ්ඤායතනයට ගිහිල්ලා ඉන්නා වූ යම් වූ වේදනාවක් තියෙනවා. ඒවා ඒ දෙකම මගේ නෙමෙයි කියලා ගන්න. මගේ දෙමෙයි නෙමෙයි කියලා ගන්නවනම් එයාට විමුක්තිය මතක් වෙනවනම් නිර්වාණය ඇති කියලා හැඟීම ඇති වෙනවනම් එයාට විඥානං ඡායතනෙ කියන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඕගලන්ට තේරෙනවා එහෙනම් ආකාසඤ්ඤායතන වේදනාව මගේ කියලා නොගැනීම නිසා විඥානං ඡායතනෙ කියන එකට අපි යනවා. ආකාසඤ්ඤායතන වේදනාව මගේ කියලා අල්ලගෙන ඉන්නවා නම් මට එතන ඉහා පැත්තට යවෙන්නේ නැහැ. ඊළඟට ආපහු අපි ගන්නවා. දැන් මේ අවස්ථාව කියනකොට ඔය තමා වෙමි කියන දෘෂ්ටිය ලාභ වශයෙන් ගන්නෙ නැතිකම තියෙනවා. අර ඉස්සෙල්ලා අපි අත්තා කියලා රවුම පහ පහ ගියාම ඒ හරියදී ගත්තා අත්තා කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. එතකොට ඒක මේ ඒ කියන්නේ ආකාසඤ්ඤායතනෙ නිසා යම්කිසි දෘෂ්ටියක් අපිට ඇති වෙනවද? අන්නේ දෘෂ්ටි ලාභයි කියලා ගන්නෙ නැහැ. ඒ කියන්නේ 7 වෙනි රවුමේ පළවෙනි ස්ටෙප් එක නොවනවා නම් හත්වෙනි රවුමේ පළවෙනි ස්ටෙප් එක නොවෙන්න අර හයවෙනි රවුමේදී ඇති වුණා වූ ඒ දෘෂ්ටිය කියන එක තමන් ඒක නොගන්නා බව කියන එක තියෙන්න ඕන. එතකොට මේකත් හරිම ලස්සනයි මම හිතින්. කාරණා වැඩි වෙන නිසා කියන්න හිතෙන්නේ නැහැ මට. ඒ කියන්නේ ওই බය අගතියයි ওই වේදනාවයි. බය අගතියයි වේදනාවයි මෙතන මනෝ සංචේතනාවයි. මෙතන මේ කෑලි දෙකක් තියෙනවා. බය අගතිය ඉන්න මෙතන ඩයමන්ඩ් එක වගේ මේක සම්බන්ධයක්. ඔකට කියනවා අලුව කෑල්ලක් කියලා. ඒ කියන්නේ මෙතන මේ පැටර්න් එකක් එනවා. වේදනාව මනෝ සංචේතනාව ඉදන් සත්‍යාපිනිවේස කාය ග්‍රන්ථය ඉඳන් බය අගතියට සම්බන්ධ කරනවා. බය අගතිය ඉඳන් වේදනාවට සම්බන්ධ වීමක් තියෙනවා. එතකොට මේකේ මේ ෆ්ලෝ එකක් තියෙනවා. ධම්ම මච්චරිය නිසා මනෝ සංචේතනාවට ගියා. අරව මගේ කියලා ගැනීම නිසා ඉදන් සත්‍ය පැත්තට ආවා. ඒකෙන් ගිහිල්ලා අපි ඒකට කියනවා අපි මානපාර කියලා. මේකෙන් අපි එනවා මේ බය අගතියට. බය අගතිය ආපහු වේදනාවට යනවා. අලුව කැලල වගේ සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කතාව මේ විඥානංචායතයට යනවා කියන අවස්ථාවේදී අපි මෙන්න මේ බය අගතියේ ඉඳන් ඒ වේදනාවට යන ඒ කැලලයි වේදනාවේ ඉඳන් මනෝ සංකේතතාවට යන්නව කියන එකේ ඩයමන්ඩ් එකේ අලුව කැලල මේ දෙපැත්තේ කැලලි දෙක අපි එපා කියලා කීමක් තමයි මේ කරන්නේ. ඒක තමයි අර ධම්මමච්චරී කතාවනි 7:1 කින් ඒක එපා කියලා කියනවා. කියන්නේ 6:6ත් එපා, 7:7ත් එපා, 7:1ත් එපා. ඔන්න ඔකයි ඔය කියන්නේ. ඔන්න ඔය කිවිමෙන් තමයි ඔය විඥානංචායතනිය කියන එකට යනවා කියන එක තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණයට පෙන්නනවා මේ වේදනාව කියන එක පටික්කුලයි. වේදනාව මට දැන් එපා. වේදනාව මට පටික්කුල. ඉස්සෙල්ලා කිව්වේ රූපේ එපා කියලා. පේනවද මේ ක්‍රමානුකූලව ඇවිල්ලා තියෙන්නේ. කබලින්කාර ආහාරේ පටික්කුලයි කිව්ව පළවෙනි බාර. ඊට පස්සේ කියනවා රූපේ පටික්කුලයි කියලා. හැබැයි මම වේදනාව කියන එක ඉවසුවා. තුන්වෙනි පාරට එනකොට මම කියනවා වේදනාවත් මට එපා. මේක පටික්කුලයි. එතකොට අපටික්කුලයි කියලා කියනවා මේ වේදනාව සඳහා හදන්නා වූ චිත්ත සංස්කාර තියෙනවානේ. ඒවට මම ඉඩ දෙනවා. ඒක හරියට මේ වඩු වාසුන් නැහැ. වඩු වැඩ කරනකොට වඩු වාසුන්ට හරි අමාරුයි. මේ නියෙනින් ගහන්න ඕනි, කීතින් කපන්න ඕනි, මේ අතපය ඔක්කොම රිදෙනවා. හැබැයි වඩු කර්මාන්තේ නම් එයා එපයි කියලා කියන්නේ සංස්කාර, චිත්ත සංස්කාර, වේදනාව හඳන චිත්ත සංස්කාර වලට යා අපටි කුල හැටියට තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී මේ පුද්ගලයාට මේ මුක්තිය කියන එක මතක් වෙනවද? නිර්වාණය තියෙනවායි කියලා දැනුණොත් ඒ පුද්ගලයාට ඒක නිසා ආකින්චන් ආයතනිය කියන එක එයාට ඇතිවීම කියන එක තියෙනවා. ඉතින් මේකෙදිත් අර මතක තියාගන්න අයට මතක තියාගන්න පුළුවන් වෙන කියන්න පුළුවන් අර මං කියවනේ අර අලුව කෑල්ලක් කතාවක්. ඒ අලුව කෑල්ලේ මේ ධම්මමච්චරියේ ඉඳන් යන්නා වූ කතාවයි ඒ මනෝ සංචේතනාවේ ඉඳන් ඔය අපි යනවනේ ඉදන් සත්‍යයට අන්නේ පාරයි කියන එක දෙකම එපා කියන එක තියෙනවා. ඔය හරියට ඔය ඊර්ෂ්‍යාවයි මක්කයයි කියන තමයි ඔය කතාගෙන ගිහිල්ලා තියෙන්නේ. මෙතන මේ මැද්දෙන් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ මැද්දෙන් සම්බන්ධතාවය කියන එකත් එයා අයින් කළා දාන්නේ. අන්නේ සම්බන්ධතාවයන් අයින් කිරීමෙන් තමයි එයා රාකින්චන් ආයතනිය කියන එක එයාට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. අපි ඒක අන්තිමට දකිනවා මේ ඩයග්‍රෑම් එකේ කියන එක. ඊළඟට ආපහු හතරවෙනි කාරණයට පෙන්නනවා වේදනාව කියන එක පටික්කුලයි. වේදනාව මට එපා කියලා කියනවා. අර ආකින්චන් ආයතන සංඥාව නිසා ඇතිවෙනා වූ ආකින්චන් ආයතන සංඥාව තියෙනවනේ. අන්නේ සංඥාවම තාම ඉවසීමක් කියන එක තියෙනවා. දැන් වේදනාවක් ගැන අපි කතා කරන්නේ මේ සංඥාව ඉවසීමක් කියන එක අපටික්කුලයි කියන එක තියෙනවා. මේ කෙනෙක් කල්පනා කරනවා නම් මේ දෙකම මගේ නෙමෙයි කියලා අන්න ඒ වෙලාවේදී යාට උත්තර තුනක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. උත්තර තුන මොකද්ද? මේ සංඥාව මගේ නෙමෙයි කියලා ගත්තොත් ඊට ශුන්‍යතා චේතෝ විමුක්තියක් කියන එක තියෙනවා. දැන් මෙතන අපටිකෝලයි කියලා සංඥාව ඉවසීමක් තියෙනවා කියවන්නේ. ආකින්චන් ආයතන සංඥාව. ඒ සංඥාව මගේ නෙමෙයි කියලා ගත්තොත් ඊට ශුන්‍යතා චේතෝ විමුක්තිය. ඒ සංඥාව දුකයි කියලා ගත්තොත් අපිනේත චේතෝ විමුක්තිය. ඊළඟට ගත්තාම මේ සංස්කාර කියනව මගේ නෙමෙයි කියලා ගත්තොත් එයාට නෙව සංඥා නා සංඥායතන කියන එක එනවා. අන්නේ ප්‍රතිඵල තුන ඒක අර කම්බිනේෂන් එක. මොකද සංඥාවට ඉතුරු වුණා. දැන් ඉතුර සංඥා සංස්කාර කියන කෑලි දෙක තියෙනවා. ඉතුර සංඥාව එකපාරකට මම ගත්තා මගේ නෙමෙයි කියලා මට චේතෝ විමුක්තිය ඇති වුණා. සංඥාව දුකයි කියන එක ගත්තා අපේ චේතෝ විමුක්තිය ගත්තා. සංස්කාර මගේ නෙමෙයි කියලා ගත්තොත් එයාට පුළුවන්කම තියෙනවා ඔය නෙව සංඥා නා සංඥායතනෙ කියන එකට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට ඔගොල්ලෝ භාවනාවට නම් භාවිතා කරන්නේ මෙන්න මේ පළවෙනි ලයින් එක තමයි. මේ පටික්කුල පළවෙනි ලයින් එක අනිත් ඒවා කියන්නේ අනිත් භාවනාව වලට යන්න තමන්ට ඒ දැනීම කියන එක භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. අපි එහෙමනම් දැන් හත්වෙනි එකෙන් අපි අටවෙනි එකට යන්න. අටවෙනි ස්ලයිඩ් එකට මේක පෙන්නනවා සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුඛිනෝ හොಂತಿ සති උපට්ඨපේති සති සම්බොජ්ජංග පරිභාවිතා හෝති මෙත්තා චේතෝ විමුක්ති කියලා. මේ සීල සත්‍ය වෛර නැත්තෝ වෙත්තා. සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කියලා කියන්නේ වෛර නැත්තෝ වෙත්තා. කේමිනෝ හොಂತಿ කියලා කියන්නේ බය රහිතෝ වෙත්තා. ඊළඟට සුඛිනෝ හොಂತಿ කියලා කියන්නේ සුවපත් වෙත්තා. අන්න ඒ විදිහට සිහි එළඹවා නම් මෙත්තා චේතෝ විමුක්තිය සති සම්බොජ්ජංගේ විසින් පරිභාවිතා වූවා වේ කියලා කියනවා. මේක පෙළලා දීන්නේ මේ පටිසම්භිදා මග්ගේ දෙවෙනි පොතේ සිංහල පොත පිටුව 71. අන්න එතන තමයි මේක පෙන්නන්නේ. සබ්බේ සත්තා වෛර නැත්තෝ වෙත්වා බය රහිතෝ වෙත්වා සූපත්ත්වයි සිහි එළඹවා නම් මෙත්තා චේතෝ විමුක්තිය සති සම්බොජ්ජංගයෙන් පරිභාවිතා වුණා. මොකද්ද පරිභාවිතා වුණා කියන්නේ? පරිභාවිතා වුණා කියලා කියන්නේ ට්‍රේන් කියන අර්ථය තියෙනවා. ට්‍රේන් එහෙම නැත්නම් පෙන්ට්‍රේටඩ්. ඒතර සති සම්බොජ්ජංගය විසින් අර විදිහට ට්‍රේන් කරලා තියෙනවා මෙත්තා චේතෝ මුක්තිය මේ සීල සත්‍යම් වෛර නැත්තෝ එක්ක බය රහිතෝ එක්ක සූපත්ත්වා කියලා. ඒ කියන්නේ මෙතන මේ ශික්ෂාව. ශික්ෂාවක් ඇති කරා ට්‍රේන් කරා කියන ශික්ෂාවක් ඇති කරනවා. එහෙම නැත්නම් penetrated කියලා කියන්නේ නිබ්බිදාවක්. නිබ්බිදාවක් තියෙනවා මේකේ. පරිභාවිතා කියන වර්ථයේ තියෙනම මේ තේරුම. train practice කියන එක දෙන්න. penetrated practice mix කියන අර්ථයක් තියෙනවා. ඒකෝර මේ කියන්නේ අපි සති සම්බොජ්ජංග මෙත්තා සම්බොජ්ජංගය කියන එක. මෙත්තා ජීතෝ මුක්තිය කියන එක සති සම්බොජ්ජංගයත් එක්ක තමයි අපි මේ භාවිතා කිරීම කියන එක කරන්නේ. ආයෙත් කියනවා සබ්බේ සත්තා විනෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සිදෙනෝ හොಂತಿ ප්‍රඥාය පවිචිනාති ධම්ම විචය සම්බොජ්ජංග පරිභාවිතා හොති මෙත්තා චේතෝ විමුක්ති. ඒ කියන්නේ ප්‍රඥාන් විමසන. ඒ සියලු සත්‍යයන් වෛර නැත්තෝ වෙත්තා, බය රහිතෝ වෙත්තා, සූපත් වෙත්තා කියලා ප්‍රඥාව විමසනවා නම් ඒ ධම්ම විචය සම්බොජ්ජංගයේ විසින් ට්‍රේන් කළා. ශික්ෂාවකට පත් කළා. පරිභාවිතා වුණා, පෙනිට්‍රේට් වුණා කියලා කියනවා. ආපහු කියනවා සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුඛිනෝ හොಂತಿ කියලා විරියක් පංගන්න නැති විරියෙන් ප්‍රග්‍රහ කරනවා. විරියෙන් ප්‍රග්‍රහ කරනවා කියලා කියන්නේ අර එක්සර්ටින් එනර්ජි කියලා කියවන්නේ නේද? ඒක අපි හොඳට විරිය දානවා. එතකොට එතන පෙන්නනවා විරිය සම්බොජ්ජංගයේ විසින් පරිභාවිතා වුණා කියලා මෙත්තා චේතෝ විමුක්තිය. පග්ගංහාති කියන වචනේ මොන? ඔයගලට පේනවා විරියම් පග්ගංහාති. අර ලියාගත්තානේ පග්ගංහාති කියලා නේද? විරියෙන් ප්‍රග්‍රහ කරනවා කියලා සිංහලෙන් කියන්නේ. ආයි කියන සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුඛිනෝ හොಂತಿ පරිලාං පටිපස් සම්බේති කියලා කියනවා. ප්‍රීති සම්බොජ්ජංග පරිභාවිතා හොಂತಿ මෙත්තා චේතෝ විමුක්තිය කියලා කියනවා. පටිපස් සම්බේති කියලා කිව්වහම පටිපස් සම්බේති කියලා කිව්වහම එතෙන් මේ පෙන්නනවා ඒ පරිදාය කියන එක සංසිඳීමක් කියන එකක් කරනවා. අපි මේ පරිලාහන් පටිප්ප සම්බේති කියලා කියන්නේ පරිදාය කියන එක මේ සංසිඳීමක් කියන එක කරනවා. ඒ කියන්නේ දැන් ප්‍රීතිය කියන එක තියෙනවා නම් අපිට මේ කාය පීඩනයන් කියනව පවතින්නේ. මොකද අපිට මේ කයේ මේ පුටුවල් එනකොට රිදෙනවා. ප්‍රීතිය දැනනයින් පස්සේ කය ගැන කල්පනාවක් නැහැ. මේ ප්‍රීතියත් එක්ක අපි ජීවත් වෙලා ඉන්නවා. ඒක නිසා කාය පීඩනය කියන එක නොදැනේවා කියන එක තියෙනවා. අර ෆීව එක තමයි නැති වෙනවා. පරිදාය කියන එක නැති. ආයි පෙන්නන සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුඛිනෝ හොಂತಿ දුත්තුල්ලම් පටිප්ප සම්බේති කියලා කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංගේ පරිභාවිතා හොති මෙත්තා චේතෝ විමුක්ති. ඒ කියන්නේ ඊර්ෂ්‍යා මච්චරි මක්ඛිය කියන ඒවා දැවෙන්නේ නැත්නම් අපිට පස්සද්ධි කියන එක ඇති වෙනවා. ඔය දුත්තුල්ල භාවය කියලා කියන්නේ ඊර්ෂ්‍යා මච්චරි මක්ඛිය පලාසී කියන ඒවා තමයි ඔය දුත්තුල්ල භාවය කියලා කියන්නේ. ඉතින් මේ අවස්ථාව වෙනකොට මේ ආකා සංඥායතනෙ මෙදී සඳහා ඇති ඇලීම් පවා කෙනෙකුට පහ කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ පස්සම් පස්සද්ද සම්බොජ්ජංගේ කියන එක ඒක භාවිතා වෙනවා. ඊළඟට ආපහු වෙන්නන සබ්බේ සත්තා අවිරිනෝ හොಂತಿ කේවිනෝ හොಂತಿ සුබිනෝ හොಂತಿ චිත්තං සමාදාතේ සමාධි සම්බොජ්ජංග පරිභාවිතා හොති මෙත්තා චේතෝ නිත්‍ය කියන. ඒතකොට අපි චිත්තේ සමාදාන් කරගන්නවා. ඒක සඳහා අර ඉස්සරහා කාරණාවම නොවේ දීර්ෂා මච්චරිය කියනවා නොවෙන්න තමයි මේ කරන්නේ. ආයි කියනන සබ්බේ සත්තා අවිරිනෝ හොಂತಿ කේවිනෝ හොಂತಿ සුබිනෝ හොಂತಿ ඥානේන ක්ලේශේ පටිසංකති කියලා. ඒ කියන්නේ නොවනේ කෙලසුම් පත්‍යාවේක්ෂ කරනවා කියලා කියන්නේ. නොවනේ කෙලසුම් පත්‍යාවේක්ෂ කියන්නේ. අන්න එහෙම කරනකොට උපේක්ඛා සම්පොජ්ජංගේ විසින් පරිභාවිතාවුත් මෙත්තා චේතෝ නිත්‍ය. ඒතර උපේක්ඛා සම්පොජ්ජංගේ අර ශික්ෂාවෙන් ඒ කියන්නේ අර ඥානීන ක්ලේශේන පටිසංකති කියන්නේ නොවනේ කෙලසුම් පත්‍යාවේක්ෂ කරලා මේව කක්වත් ගන්නෙ නැති තත්ත්වයක් තමයි මනස පත් කරගෙන තියෙනවා. අන්න එහෙම විදියට මෙත්තා චේතෝ නිත්‍ය අපි උපේක්ඛා සම්බොධ්‍යංගේ විසින් පරිභාවිතා කරන ට්‍රේන් කරනවා කියන එක තියෙනවා. ඒක පේනව නේද මේ මෛත්‍රී කියන එක නිකන් නෙමෙයි. බොජ්ජංග හතත් එක්ක ට්‍රේන් වෙන්න ඕනේ. සතිය තියෙන්න ඕනේ. මෙත්තා පවත්තන්න සතිය තියෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? මధుරේ කහලා ඉන්නවා මට සතිය නැත්තම් එකපාරටම මේ කනවා දැක්ක මේක දන්නේම නැහැ තෝ මිනිස්සුя ගහනවා නේ. සතිය තියෙන්න ඕනේ අර කොලක්වා ගන්න. එතකොට මෙත්තාවට පමා වෙන්න බෑ. මෙත්තාවට පම වුණොත් ඕගොල්ලෝ ඉදිරියයි මේකේ දැක්කා මට චිත්ත සමාධියක් ඇත්තේ නැහැ. පරසවාචනේ මම කියලා ඉවරයි. ඒකනේ අපිට වෙන්නේ එක පාටම මෙත්තාවට පමා වෙනවා. පරසවාචනේ කිව්වා කිව්වට පස්සේ වැඩේ ඉවරයි. චිත්ත සමාධියක් නැහැ, විරිය සමාධියක් නැහැ. ඔක්කොම සමාධි ටික කඩාගෙන මිදගෙන මෙහෙට වැටෙනවා. ඒකනේ ධානයනුත් මිනිස්සු යදගෙන වැටෙන. දැන් ඕගොල්ලෝ අටවෙනි ධානයට එහෙම ගිහලා වැටෙනකොට වැටෙනවා අනිත් පැත්තට දරාන් ගාලා ඔය බිමටම වැටෙනවා. ඒ වැටෙන්නේ මොකද? අර කතිය නැතිකම කියන්නේ. ඒක අපි මේ සමාධි මේවා ටික භාවිතා කරගෙන තියෙනවනේ. අපි සතිය කියන එක හොඳට තියෙන්න ඕනේ. මත්තා මම මත්තා පවත්වාගෙන තමයි මම ජීවත් වෙන්නේ කියන්නේ. ඕක අමතක මොකකින් හැමදේ අපි දුවලා ගිහිල්ලා ඉවරයි. එතකොට මේකෙන් මේ පෙන්වන්නේ අපි දැන් 9 වෙනි ස්ලයිඩ් එකට යමු. එතෙන් 9 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පෙන්වන ওই අර්ථය. එතකොට මේ මෙත්තාව අපි භාවිතා කරන්න ඕනේ මේ සප්තබොජ්ජංගේ අර්ථයෙන්. එතකොට අපි දන්නවා මේ අවිජ්ජාව නිසා අපිට කාමච්ඡන්දේ කියන එක ඇති වෙලා කාමච්ඡන්දේ ව්‍යාපාදේ කියන එක ඇති වෙනවා. ඒ කාමච්ඡන්දේ ව්‍යාපාදේ ඇති වුණාට පස්සේ මතකද අපි ටිකකට ඉස්සෙල්ලා සාකච්ඡා කරා අපි රූපේ ਵਿਚාරන. අර බ්ලේම් ගේම් එකක් ගිහිල්ලා අන්තිමට කියනවා මේ රූපේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියන එක කියනවා. ඒ කියන්නේ අර හදන්න බැරි දෙයක් නේ. ජරාවට පත්වෙච්ච මිනිස්සයා කවදාවත් හදන්න බෑ. එතකොට ඒක හදන්න පුළුවන් ඊ කියලා හිතලා ඒකට යම්කිසි ආකාරයක විඥානයේ පිහිටියොත් මේ විඥානයේ පිහිටියවනම් පස්සේද ඒ කාමච්ඡන්දේ ව්‍යාපාදේ තමයි ඇති වෙන්නේ. ඉතින් අන්තිමට පේනවා මේ රූපේ තමයි මේකේ ප්‍රශ්නේ කියන එක තියෙනවා. රූපේ ਵਿਚාරය කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මෙන්න මේ සති සම්පොජ්ජංගේ මගේ කරන්නේ. සති සම්පොජ්ජංගේ මගේ රූපේ ਵਿਚාර කියන එක තියෙනවා. අර ඉති රූපං ඉති රූපස්ස සම්බුදේ ඉති රූපස්ස අස්තංගම කියන බැලුවා. එතකොට මේ ධම්ම විකිය සම්පොජ්ජංගේ මොකද්ද කරන්නේ? ඒකදී මේ රූපේ නිසා ඇති වෙන ප්‍රතිඵලය කියන එක තමයි ਵਿਚාරන්නේ. රූපේ නිසා ඇති වෙන ප්‍රතිඵලය මොකද්ද? මෝහය. මෝහය තමයි අපිට ඇති වෙන්නේ රූපේ හේතු කොට. එතකොට ඒක තමයි මේක දාලා තියෙන්නේ මේ තීන විද්‍ය නිසා අපිට මෝහය කියන එක ඇති වෙනවා. එතකොට ඒක ਵਿਚාරන්න. විරිය සම්බොජ්ජංගේ මොකද්ද කරන්නේ අපි? අර කෝසජ්ජී ඇති වෙන එක වළක්වා ගන්නවා. තුන්වෙනි කාරණේ කෝසජ්ජී අපි සික් වෙනවානේ. සික් වෙන්න දෙන්නේ නැති වෙන්න තමයි මම මේ විරියක් කියන එක භාවිතා කරන්නේ. ප්‍රීති සම්බොජ්ජංගේ භාවිතා කරනවා අපු දෙවෙනවා කියන එක අයින් කරන්න පරිලාහය කියන එක අයින් කරන්න. මේ රූපේ නිසා ඇති වුණා වූ ඒ දේ අයින් කරන්න. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගේ කියන එක භාවිතා කරනවා ඊර්ෂ්‍යාව මක්කේ පලාසේ මච්චරිය කියන ඒවා. ඒ රූපය නිසා අපිට ඕක ඇති වුණේ. රූපයක් නැත්නම් උගලන්ට ඊර්ෂ්‍යාවක් තියෙනවා නෑ නේද? බලන්න ඔය ආකාසඤ්ඤායතනට යන්නේ ඊර්ෂ්‍යාව අයින් කරලා. ඒ කියන්නේ ආකාසඤ්ඤායතනේ නෑනේ මෙන්න මේ ගේ මගේ කියලා මෙන්න මේ රූපය මගේ කියලා කිසිම ආකාරයකින් ඊර්ෂ්‍යාව රූපය නිසායි මේ ඊර්ෂ්‍යාව. ඒක නිසායි මේ මක්කේ අරෝ මේ ඔක්කොම ඇති වෙන්නේ. ඒකට ඒ කාරණාවන් කියනවා තමන් අයින් කරනවා කියන එක තමයි දුත්තුළු භාවය කියන එක පහ කරනවා කියන එක මේ පස්සද්ධි සම්බොජ්ජංගේ තියෙනවා. සමාධි සම්බොජ්ජංගේ කරන්නේ මොකද්ද? අපි චිත්තය සමාදාහම් කරගන්න ඕ ඊර්ෂ්‍යා මච්චරී මක්කේ පලාසේ කියනවා එපා කියලා. ඒක තමයි ඊළඟට ලියලා තියෙන සමාජ සම්පෝච්ඡංගේ අර හතර එපා. ඊර්ෂ්‍යාව, මක්කේ, පලාසේ, මච්චරී එපා කියන එක. එතකොට උපේක්ඛා සම්පෝච්ඡංගේ කියන එක අපි භාවිතා කරනවා. මොකද මේ සාතීය කියන එක පහ කරා. ඉතින් මෙතෙන්දී අර කාපෙන්ටගේ සාකච්ඡාවක් අපි තිබුණනේ කලින්. මතකද අපි පෙන්වුවේ අර කාපෙන්ට මේ දකින්නයි කියලා යා හදපු ඒවා කැඩිලා බිඳලා තියෙනවා. දැකලා ඊට පස්සේ යාර රූ මේකට සලකන්නේ නැති කියන එක. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අපි මෙතෙන්දී කතා කරන්නේ නම් අර සුභ කියන සංඥාව. අපි සුභ සංඥාවක් මෙන්න මේ සක්කේ වාගේ මේ ඉදන් සංඥාවට ගහලා තමයි මේ කරකෝල අපිට මේ ඔක්කොම ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඔඩුදුවලා ඒ ඔඩු දූපු තුවාලයක් වාගේ. මේක මුලින් අර සුභයි කියලා අරගෙන කරකෝල තමයි මේ ප්‍රශ්නේ. අපි දැනගෙන හිටියේ නෑ මෙච්චර දුරට ගිහින් දෙන්නේ මෙන්න මෙයයි කියලා. අපි හිතාගෙන හිටියේ මේ විඥානීය ප්‍රශ්නේ තියෙන්නේ, මගේ සංඥාවේ ප්‍රශ්නේ තියෙන්නේ, අරෝයි මේවයි කියලා. මේ අන්තිමට බැලුවාම මේ රූපේ තමයි මේ මුල ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ රහතන් වහන්සේ මේ හොඳ උදාහරණයක් මෙතන මේ දුන්නා. ඒ කියන්නේ මේ අර කුණු මාළු ටැංකියක් කියන එක. ඒ කුණු මාළු ටැංකියක් කියන එක ඔය මෙන් දැන් මෙත්තා චේතු විමුක්තිය මෙතන ඕගොල්ලෝ මේ සොජ්ජංග හතත් එක්ක භාවිතා කළොත් ඉතින් ওই විදිහට ඕගලන්ට ඇති වෙන්නේ මේ සුභ කියන විමුක්තිය. මේ සුභ කියන විමුක්තිය ඇති වෙනකොට මේ මූණේ මේ වං කඹුල තියෙනව නේද? මේක හරී සැපක් දැනෙනවා. හරියට සැපක් දැනෙනවා. ඒ හරියට ඒ සැප දැනෙන්නේ මේ පස්සද්ධි සම්බොජ්ජංගයේ දිනව නේද? මෙන්න දුක්තුල්ල භාවයේ කියන එක ඕනෝක හරියට ඕක පහ කරන වෙලාවෙදිම තමයි ඒක හරියට ඒ සැප දැනෙන්නේ. එතකොට ওই රහතන් වහන්සේ උත උදාහරණයක් දුන්නා. මම ඉල්ලුවා උදාහරණයක් දෙන්න කියලා. මේක කුණු මාළු ටැංකිය අස්කිරීමෙන් ඇති වෙන්නේ. දැන් අපේ ගෙදර කුණු මාළු ටැංකියක් තියෙනවා කියලා හිතන්න. කුණු මාළු ටැංකිය තියෙනවා ගඳ ගහන මුලින් දැනගෙන හිටියේ නෑ කුණු මාළු ටැංකියක් කියලා. මේකේ දැන් අසූචි පිට එනකොට මුත්‍රා පිට එනකොට ඔබ කල්පනා කරපු මොනසියා තමයි දන්නේ දැන් මේක කුණු මාළු ටැංකියක් කියලා. ඉස්සර ඉඳන් හිටියේ මේක හරි හොඳ එකක් කියලානේ. එතකොට කුණු මාළු ටැංකියක් ගෙදර දිවිලා ඊට පස්සේ දැන් මේ මොනසියා මේ කුණු මාළු ටැංකිය සුද්ධ කළා පැත්තකට දානවා. ඒතකොට ඒ කියන්නේ රොටන් ෆිෂ් ටැංක් එක. ඒක සුද්ධ කළා ඊට පස්සේ මේ අතත් එහෙම පීදාගෙන කියන්නේ මොකද්ද? මොනවද සුද්ධ කරා කියන්නේ? කුණු මාළු. තාමත් එයා රූපයක් ගැන තමයි කතා කරන්නේ. කුණු මාළු ටිකක් ගෙන් තොරව යාට ওই කතාව කියන්න බෑනේ. තේරෙනවද? එතකොට කුණු මාළු ටැංකිය සුද්ධ කිරීමෙන් තමයි මේ කතාව මේ සුබයි කියලා එයාගේ කතාවක් කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට අපි 10 වෙනි ස්ලයිඩ් එකට යන්නේ. මේ 10 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා කරුණා භාවනාව. අපි දැන් වෙන්නේ මෙත්තා භාවනාවනේ. කරුණා භාවනාව කියන එක ගත්තාම ඔය අපි කබලින්කාර ආහාරේ පරික්කුලයි කියලා ගන්න. අර කුණුමාලි ටැංකිය ඇති කිරීමෙන් ඇතිවෙනා වේදනාවක් තියෙනවනේ. කුණුමාලි ටැංකිය අයින් කළා දැන් මට සැපක් තියෙනවා. එතකොට ඒකෙන් ඇතිවෙන වේදනාව තමයි මම අපටිකුලයි කියලා ගන්න. ඒක ඉස්සන. එතකොට මෙතන මේ පරික්කුලයි කියන එක ගන්නවා එකක් තියෙනවා. අපටිකුලයි කියලා ගන්නව තව එකක් තියෙනවා. එතකොට අපටි ගෝලයේ කියන එකදී මම ඉවසීමක් තියෙනවා, අර වේදනාවට ඉඩ දීමක් තියෙනවා. දැන් මේ අවස්ථාවේදී අපිට මේ වේදනාව නිසා ඇති වෙන ප්‍රතිඵලයක් තියෙනවනේ. ආන්න ඒක පහ කිරීම සඳහා තමයි මේ බොජ්ජංගයේ කියන එක අපි භාවිත කරන්නේ. වේදනාව නිසා ඇති වෙන ප්‍රතිඵලය භාවිත කරනවා. මේ වෙලාවේදී අපි විමසීම කියන එක කරන්නේ අර සුඛ සංඥාව. සුභය නිසා ඇති වුණා වූ යම්කිසි සුඛ සංඥාවක් තියෙනවනේ. සුභය නිසා ඇති වෙන සුඛ සංඥාව අන්නේ සංඥාව තමයි අපි මෙයා කරන්නේ. අර උපේක්ඛා සම්බොජ්ජංගේ දවට එනකොට අපි ඊර්ෂ්‍යාව කියන එක එහෙම පහ කළා. ඊර්ෂ්‍යාවේ සමුදය කියන එක අපි දැනගන්නවා මක්කියයි කියලා. අන්න ඒක එහෙම පහ කළා. ඊර්ෂ්‍යාව වැරදි කියලා දැනගෙන අපි ඒ වලදී ආකාස සංඥායතනෙට යනවා. ඒකනේ අර කියුවේ කරුණාව කියන එක භාවිතා කරා නම් කරුණා චේතෝ විමුක්තිය බොජ්ජංගහතත් එක්ක භාවිතා කළා නම් එයා ඒ බුද්ධලේ යනවා කිව්වා ආකාස සංඥායතනෙ කියන එක. ඉතින් මේක තමයි මම පෙන්නේ මේ 6 වෙනි රවුමේ 3 වෙනි ස්ටෙප් එක අර සුඛයි කියලා ඇතුල් වෙනවා කියන එක එයා ලාභයක් වශයෙන් ගන්නෙ නැහැ. අන්න ඒක පහ කිරීමෙන් තමයි මේ සුඛ සංඥාව කියන පයින් කිරීමෙන් තමයි එයාට පුළුවන්කමක් කියන එක ඇති වෙන්නේ. එතකොට ඒ කියන්නේ අර සුඛය එනවා 3 4 පරාමාසයේ 5 අත්ත කියලා එනවා. ඒක සුඛේ ලාභ වෙනවා නම් අත්ත වශයෙන් ගත්තා නම් තමයි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒක ලාභයක් කියලා අපි ගන්නේ නැත්නම් අපිට පුළුවන්කම තියෙනවා ඒ සුඛ සංඥාව එහෙම ප්‍රශ්න කරනවා නම් කරුණාපකමේ කරුණාව භාවනාව භාවිතා කරලා අපිට පුළුවන්කම තියෙනවා ආකාස සංඥායතන කියන එකට යන්න. ඊළඟට මුදිතා භාවනාවේදී පෙන්වන්නේ මේ වෙලාව වෙනකොට අර ආකාස සංඥායතන නිසා ඇති වුණා වූ වේදනාව තමයි එතෙන්ට විමසන. ආකාස සංඥායතන නිසා යම්කිසි වේදනාවක් දැන් වෙනවද? අර මුලින් කතා කළා කුණුමාළු ටැංකිය. කුණුමාළු ටැංකිය අයින් කළා, එයාට දැන් සුබයි. ඒ සුබේ නිසා වේදනාව ගැන කතා කළා. ඒකේ තියෙන සුඛ සංඥාව විමසලා තමයි අපි ගියේ ඔය මේ ආකාස සංඥායතන කියන. දැන් ආකාස සංඥායතන නිසා යම්කිසි වේදනාවක් තියෙනවද? අන්නේ වේදනාව මගේයි කියලා ගත්තොතින් මොකද වෙන්නේ? මට මක්කේ කියන එක ඇති වෙනවා. ආකාස සංඥායත වේදනා මගේ කියලා ගත්තොතින් අර නිර්වාණයෙන් පිටතෝ දෙයක් ගත්තා. එතකොට ඒ මක්කේ තමයි කියන්නේ ආකාස සංඥා නිසා තමා යන දෘෂ්ටිය ලාභ වශයෙන් නොගැනීම කියන එක තමයි රාතන් වහන්සේ පෙන්වන්නේ. ආකාස සංඥායතන නිසා ඇති වූ තමා යන දෘෂ්ටිය ලාභ වශයෙන් ගන්නෙ නැහැ. එහෙම ගන්නෙ නැත්නම් ඒ කියන්නේ අර අත්ත කතාව නෑ. ඒ කියන්නේ අර හය කතාවත් එක්ක ඇති වෙන දේ නෑ. දිට්ටි අනුසේ නෑ. ඒකෙන්ද හත්වෙනි රවුමේ පළවෙනි ස්ටෙප් එකට මෙයා යන්නේ නැතිකම. අන්න ඒක තමයි මේ මුදිතා භාවනාවේ පෙන්නන්නේ. ඒතකොට විඥානංචායතනට මේ විදිහට යන්න පුළුවන්කම් කියන එක තියෙනවා. උපේක්ඛා භාවනාව කියනකොට අපි ඒ ප්‍රශ්න කරනවා ඔය සාතේය කියන එක. ඒ කියන්නේ සංඥා සංස්කාරවල ප්‍රතිලාභය කියන එක කල්පනා කරනවා. මේව මේ වේදනාව සඳහා හදපු චිත්ත සංස්කාරය මේ තියෙනවා. ඒතකොට මේ වෙලාවේදී මේ අත්ත සංඥාව කියන එක තමයි අපි ක්වෙස්චන් කරන්නේ. එතකොට අත්තා කියලා අපි යම් කිසි දෙයක් පෙර පරාමාස වුණා නම්, ඒ කියන්නේ අර පාර්සලේ එතුව, ඔරලෝසු එතුව. ඔරලෝසු එතුව වෙලාවේ කඩදාසි ටික තියෙනවනේ, අන්න ඒ ටික තමයි මේ කතා කරන්නේ. දැන් රුපියල් ලැබත්තකට දාලා කඩදාසි ටික එතුව කඩදාසි ටික තමයි මේ කතා කරන්නේ. මේව ලාභයක් කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ මේ වෙලේ අවස්ථාව වෙනකොට අර අටවෙනි රවුම එක කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි. එතකොට අවිද්‍යා ආශ්‍රව නිසා කාමාශ්‍රව, ditthi ආශ්‍රව කියන ඒවාට යට යන්නේ නැහැ. හැබැයි මෝහයට යනවා කියන එක මේ අවස්ථාවේදී යට පවතින්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යා ආශ්‍රව නිසා මෝහයට යනවා කියන එක. ඒ කියන්නේ සාතිය කියන එක පහ කළොතින් අපිට පුළුවන්කම තියෙනවා අකින්චන් ආයතනට යන්න. ඉතින් ඔය තුන ගත්තාම ඔය එක පැත්තකින් ඊර්ෂ්‍යා, මේ පැත්තේ මක්කය, මැද්දට එනවා හරියටම සාතිය කියන එක. ඒ අවස්ථාව වෙනකොට ඔය චේතනාව උඩ නම් ඔය චේතනාවයි පරාමාසය සම්බන්ධ වෙලා මෙතනින් තියෙනවා. ඉතින් මේ කැලේ තුන කපනවා කියන එක තමයි මෙතනින් පෙන්නේ. එතකොට මේ භාවනාව බොහොම කෙටියෙන් කියන්න පුළුවන් කමක් තියෙනවා. මේ භාවනාවේ ඔයගලන්ට පේනවා මෙතන මිනිහෙක් ඉන්නවා කියලා. මේ මිනිහා මේ කඩදාසි පොළේට නහය තියාගෙන තමයි යන්නේ. මේ දෙන්නේ සංඥාව තියෙන තැන ඔළුව කියන එක තියෙනවා. මෙයාගේ මෙතන මේ උරහිස්ස, මේ වේදනාව කියන තැන එක උරහිස්ස, චේතනාව කියන තැන තව උරහිස්සක් තියෙනවා. මෙතන මේ බෙල්ල තියෙනවා. එතකොට මෙතන මේ පරමාසයේදී බඩ කියන එක ගත්තා. එයාගේ මේ එක කකුලක් තමයි අර මානේ විචිකිච්ඡාව වෙන තියෙන්නේ. මේක අර දොරපොල්ලයි කියලා ගත්තා. ඔන්න දොරපොල්ල කෑල්ලක් තමයි මේ තියෙන්නේ. එතන මෙතන එක කකුලක් එනවා. අනිත් පැත්තේ කකුල තමයි මේ මෝහයට යන්නේ. කකුල් දෙක මේ විදිහට තියෙනවා. එයාගේ වම් අත කියන එක ඕගලන්ට පේනවා. මේ වේදනාවට කියන එකට ගිහිලා තියෙනවා මෙතනින්. වම් අත පැත්තේ මෙතන බාහුව තියෙනවා. මේ වේදනාව කියන තැන ඉඳන් ගිද්දි ලෝභයට වම් බාහුව, වම් අත කබලින්කාර ආහාරයට දික් කළා තියෙනවා. ඊළඟට එයාගේ දකුණු අත කියන එක ඕගලන්ට පේනවා. මේ අත ඉඳන් නිත්‍යට යන්නේ ජැක් එකක් ගහන්න ඕනේ අත තියාගෙන ඉන්නවා එයා. එතකොට මෙතන මනෝ සංචේතනාවේ ඉඳන් මේ පරාමාස කායගන්තයට අර බාහුවක කොටස කියන එක තියෙනවා. අර මෙහෙම ඇන තියාගෙන තමයි මෙයාගේ ඉන්නේ. අර අත්ත ඉඳන් නිත්‍යට අල්ලගෙන. එතකොට කවුරු හරි කෙනෙක් ඔය සුභ කියන විමුක්තියට යනවා කියන්නේ මෙන්න මේ අත කපලා දාන්න. කබලින්කාර ආහාරය මේකනේ. අර දෙතිස් ගුණකේ ජරා ගොඩක් නෙමෙයි තියෙන්නේ. මේක සුභයි කියලා කියන්නේ නැහැ. මෙයා මේක කපලා දානවා. ඒක මේක කරන්න නම් අර සුභේට නිත්‍යයි කියලා එකතු නොකිරීමෙන් තමයි ඒක කරන්න පුළුවන් කමක් තියෙන්නේ. සුභේට නිත්‍යයි කියලා එකතු කරනෝනේ අපි කියවනේ අර නැවත නැවතත් පුරුමුණා කරකෝලා නිත්‍යයි කියලා එකතු කරනවා. එකතු කිරීමක් නොකරනවා නම් එයාට පුළුවන්කම තියෙන මේක කපාගෙන ඉන්න. එතකොට ඊළඟට මේ ආකාස සංඥායතනිය කියලා කියන්නේ මෙන්න මේ වම් බාහුව කියන එක කපනවා. ඒ වම් බාහුව කපනවා කියලා කියන්නේ එයා ඊර්ෂ්‍යාව කියන එක පහ කරනවා. අපි දන්නවා අර සුඛයට අත්තා කියලා මෙහෙම පල්ලයට බහිනෝ අන්න එක එයා එකතු කරන්නේ නැහැ. ඒ කියන්නේ 6 වෙනි රවුමේ අර 3rd step එක කියන එකට මෙයා යන්නේ නැහැ. අර සුඛේ ලාභයක් කියලා එයා ගන්නෙ නැත්තම් එයාට පුළුවන්කම තියෙනවා මේ බාහුව කපන්න. ඊර්ෂ්‍යාව කියන එක අයින් කරන්න. 6 වෙනි රවුම 3rd step එක සුඛේ ලාභ වශයෙන් නොගනී කියන එක තියෙනවා. එතකොට ඔගේ ලස්සන වැඩි කියන්නේ ওই මිද්දේ කියන එක තියෙන හරියටම වෙනද බෙල්ලේ. තීන මිද්දේ විද්දේ තියෙනවානේ. මේ බෙල්ල තියෙන තැන තමයි මිද්දේ කියන එක තියෙන්නේ. එතකොට ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මේ අත තියෙනවනේ දකුණු අත. මේ දකුණු අත කියන එක කපනවා කියලා කියන්නේ ඒ කියන්නේ මක්කේ කියන එක අපි පහ කරනවා. ඒ අතට ලකුණු කරලා තියෙන්නේ මක්කේ කියලා. මේ මක්කේ කියන එක පහ කරා නම් අර මක්කේ නිසා අත්තෙන් ගන්න නිත්‍යට යනවා කොටස ජැක් එක ගහන්නේ නැති වෙනවා. එතකොට ඒක නිසා එයාට පුළුවන්කම තියෙනවා විඥානං ඡායතනිය කියන එකට යන්න. එතකොට ඊළඟ අවස්ථාවේදී මේ තියෙනදී ඒ කියන්නේ මේ 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 හත්වෙනි කාරණයේ තියෙනකෙදී විඥානං ඡායතනිය යනවා කියන එකේ තියෙනවා නම් තවත් දෙයක් කියන්න පුළුවන්. ওই ආකාසඤ්ඤාතනිය නිසා යම් කෙසකුණකට තමායයි කියලා දෘෂ්ටියක් ඇති වෙනවානේ. මම ආකාසඤ්ඤායතනෙ ඉන්නවා කියලා. අන්නේ ද්විතීයි ලාභයක් කියලා ගන්නෙ නැතිකම උඩ යනවා කියන එකයි කියන්නේ. එතකොට මේ මක්කේ කියලා කිව්වම මේ ද්විතීයේ සක්කාය ද්විතීයේ පසු එක තමයි මක්කේ කියන්නේ. එතකොට මේ මක්කේ කියන එක අපි ඒ පහ කරා. ඊළඟට ගත්තාම ඒ කියන්නේ අර 7 1 කියන එක එපා කියන එක නේ කියන්නේ. ඊළඟට ගත්තාම මේ මනෝ සංචේතනාවෙන් ඉඳන් මේ පරාමාංශයට ඕගලන්ට තියෙන ආම් එකක් තියෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ අත්තායයි කියලා යම් කිසි දෙයක් පෙර පරාමාස වෙලා තියෙනවා. අර ඔර්ලෝසුව ටිෂු කොළ වලින් මුතලා දැන් ඔර්ලෝසුව අල්ල පැත්තට විසිකොල්ලා හැබැයි අර ඔතපු ටිෂු කොළ කෑලි ටික කියන එක තියෙනවා. අන්න ඒවා නිසා පෙර පරාමාස වෙච්ච දෙයක් යම් කිසි දෙයක් තියෙනවද? අන්න ඒක ඒ දේ ලාභයි කියලා එයා කියන්නේ නැහැ. එතකොට අර සාතේය කියන එක පහ කරනවා කියන එක එතනින් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක පහ කිරීම හේතු කොටගෙන එයාට පුළුවන්කම තියෙනවා මේ විඥානං ඡායතනිය මේ ආකින්චන් ආයතනිය කියන එකට ගමන් කරන්න. ඉතින් මේකේ ඇත්තම කියනවා නම් ඔයගලන්ට පේනවා එහෙමනම් මෙතනින් මේ මිද්දේ කියන කතාවේදී ඔය උතෙන්ටම එනවා ඊර්ෂ්‍යාව කියන එක. ඊර්ෂ්‍යාව කියන එක එක පැත්තකින් ඒ නොවීම කියන එක. මේ පැත්තෙන් ගත්තාම මක්කේ නොවීම කියන එක. ඊළඟට මේකේ සාතෙයයි කියලා වංචාව කියන එක එතන අයින් වෙනවා. ඒතර ඒ තුන අයින් වීම හේතු කොටගෙන තමයි මෙතන අපිට ආකින්චන් ආයතනය කියන එකට යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ආනිච්ච සප්පාය සූත්‍රය කරපු වෙලාවෙදී ඔයගොල්ලෝ තව දෙයක් තේරුම් ගත්තා. ඉතින්දී අපි කිව්වා අර වේදනා දෙකක් කම්පිටිෂන් එකක් තියෙනවා කියලා. මතකද? අර මේ වේදනාවේ කම්පිටිෂන් එක කිසිම ආකාරයකින් දිනන්න බෑ. මොකද මේ ජරාවටපත් වෙනවා කියන එකට මේක දිනන්න බෑ කියන එක තියෙනවා. එතකොට මේ වේදනාව මගේයි කියලා ගණගෙන ඇති වෙන මක්කේ කියන එක පහ කරනවා. අන්න ඒ විදිහට ආකින්චන් ආයතනය කියන එකට යන්න පුළුවන් කමක් තියෙනවා. මේක අර ඒ කම්පිටිෂන් එක දිනන්න බෑ කියන එක තේරුම් ගත්තා නම් සංඥාව ලාභයක් කියලා එයා ගන්න නෑ. දිනන්න බැරි එකක් කොහොමද ලාභයක් කියලා ගන්නන්නේ? අන්න ඒ අර්ථයෙන් ආකින්චන් ආයතනය කියන්නේ. ඉතින් මේකට අර උදාහරණ වලින් පෙන්නන්න පුළුවන් කම තියෙනවා. ඒ අපි ඔය ගත්තොත් එහෙම ඔය මෙත්තාව පවත්වන පුද්ගලයා මේ අන් අයගේ එයා මෙත්තාව අනිත් අයට පතුරවනු අනිත් අයට ඊර්ෂ්‍යාව කියන එක අපි නොකරන්න. මෙත්තාව පවත්වන ඒ කරුණාව කියන එක පතුරවන්න. උදාහරණයකට ගන්න පුළුවන් ඔය පන්සලක කියන එකක් ගත්තාම අපි හිතමු පන්සලේ කුණු ටිකක් තියෙනවා. කුණු ටිකක් තමන් අතු ගාලා දාන. ඒ කුණු ටික අතු ගාලා දෙන්නයින් පස්සේ මේ අනිත් අය ඇවිල්ලා කියනවා අද නම් පන්සල බොහොම පිරිසුදුයි කියලා. ඒ අය මේ සතුටු වෙනවා. එතකොට මම පන්සල අතුගාලා ඉවරලා මම ඒ අය සතුට වෙනවා කියලා ඒ අයගේ සතුට මම ඊර්ෂ්‍යා කරන්නේ නැත්තම් පන්සලේදී කුණු ටික අතුගාලා දැන් කුස්සියේ කුස්සියේ පිරිසුදු කළා දැන් මේගොල්ලෝ සන්තෝෂයෙන් ඉන්නවා. දැන් පෙලක් අය කියනවානේ හා ඕගොල්ලෝ සන්තෝෂයෙන් ඉන්නේ මම මේ අතුගාලා දාපු හින්දායි කියලා. මේ කතාව මොකක්වත් කියන්නේ නැහැ. අර ඕගොල්ලන්ගේ සතුට වෙනවා කියලා ඒකට ඊර්ෂ්‍යාවක් නැත්තම් ඔන්න අපිට ඒ පළවෙනිට අපිට පේනවා ඒ ආකාසඤ්ඤායතනෙ කියන එක එහෙම වෙනවා කියලා. ඒ දෙවෙනි උදාහරණයට අපිට පෙන්වන්න පුළුවන් ඔය විඥානං ඡායතෙන්ට මේ පුද්ගලයා මේ ක්ලේම් කරන්නේ මම තමයි අතු ගෑවේ කියලා. දැන් අනිත් අය අහන කවුද දන්නේ මේ ලස්සන වැඩේ කරලා තියෙන්නේ? මේක ඒගොල්ලෝ සතුට වෙනවා විතරක් නෙමෙයි, ඒ අය අහනවා මේ කවුද මේක කළේ කියලා. මෙයා ක්ලේම් කරන්නේ නැහැ කොයි වෙලාවකවත් මගේ කියලා. ඒ කියන්නේ මක්කේ කියන එක යා පහකිරීම කියන එක තියෙනවා. එතකොට උපේක්ෂා භාවනා විදියට තියෙන්නේ මොකද්ද? මෙයා දැනගන්නවා අද මම මේක අතු ගෑවට මේගොල්ලෝ සතුට වෙලා හිටියට හෙටත් කුණු එනවා. එතකොට හෙටත් මේ தත්ත්වය මේ ප්‍රශ්නේ ඇති වෙනවා කියන එක දන්නවා. කුණු වෙන බව දන්නෝ නම් අන්න එතෙන්දියාට උපේක්ෂාව කියන එක ඒක තියෙනවා. එතකොට ඔන්න ඔය අර්ථය ඔයගලන්ට උදාහරණයක් ඉදින් උදව් උපකාර වෙනවා මේ ධර්මයේ මේ කරා. ඉතින් පළක් අය ඔය භාවනාවට ඔය ඩයග්‍රෑම් එක අල්ලගෙන ඕක අතපය හතර මතක තියාගෙන ඕක කපලා දානවා කියලා කල්පනා කරන අය තියෙනවා. එහෙමත් භාවනා කරන්න පුළුවන්. එතකොට අපි මේ භාවනාව කරන්නේ අර අපි අල්ලගන්නේ අර අපි ලයින් එකක් පෙන්වන්නේ අර මේ ඔය ස්ලයිඩ් එක ඔය ස්ලයිඩ් නම්බර් 7 වල ස්ලයිඩ් නම්බර් 7 වල අපි ගත්තා අර පටික්කුලයි කියලා මේ පටික්කුලයි කියලා කවලින් කා ආහාරය අපටික්කුලයි කියලා වේදනා මොන ඔය ලයින් එක අල්ලගෙන තමයි රහතන් වහන්සේ කියන්නේ භාවනා කරන්න කියලා ඔය සුභ කියන විමුක්තියට යන්නේ කියන එකට තමයි උපින් කරන්නේ ඔය ආකාස සංඥායතර යන්න නෙමෙයි සුභ කියන විමුක්තියේ කටි හරි සැප විමුක්තියක් ඒකත් ඉතින් ගිහිල්ලා පුරුදු වෙන්නේ. එතකොට මෙතෙන්දි කරන්නේ මොකද්ද? අපි මේ සති සම්බොජ්ජංගේ අපි බලමු. සති සම්බොජ්ජංගේ කියන්නේ මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගමෝ කියන එකයි කියන්නේ. සති සම්බොජ්ජංගේ අපි ඕක කියනවා. එතකොට අපි එහෙනම් දුක්ඛ ප්‍රතිපදා දන්දා විඥාව කියන එක අපි සිහි කළොත් ඉන්නේ. ඒක අපි සිහි කළා භාවිතා කරනවා නම් අපි කබලින්කාර ආහාරයේ පටික්කුලතා සංඥාව කියන එක අපි වැඩුවා. ආහාරේ පටික්කුලතා සංඥාව කියන එක දුක්ඛ ප්‍රතිපදා දන්දා විඥාවදී වැඩුවා. එතකොට එතෙන්දී අපි විරියක් කියන එකක් භාවිතා කළා. ඒ විරිය කියන එක භාවිතා කළා දුක්ඛය කියන එක දැක්කා කියලා මතකයි නේද? දුක්ඛය දැක්කා අනිත්‍යව මෝස ධම්මං කියලා මේ විදිහට අපි දික්කදී. එතකොට ඒකෙදී මේ දුක්ඛේ නිරෝධය කියන එක අපි දකිනවා. මේ ඔක්කොම මුසාවන් මෝස ධර්මයන් නිර්වාණය විතරයි සත්‍ය වූ ධර්මයක් කියලා. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤා ඔයගොල්ලෝ දන්නා වූ ධර්මය. අන්න ඒ අවස්ථාවේදී නිවන සඳහා ඡන්ද සමාධියක් කියන එක යාට ඇති වුණා. එතකොට නිවන සඳහා ඡන්ද සමාධියක් යාට ඇති වුණා නම් මේ අවස්ථාව වෙනකොට ඕගලන්ට පේනවද මේ සත්‍ය සම්බොජ්ජංගේ කීයක් වැඩිලා තියෙනවද? පළවෙනියෙන් අපිට දෙනවා සති සම්පෝඥන්ගේ ඉති රූපං ඉති රූපස්ස සමුදය අර කාය අනුපස්සනාව කියන කොටස කෙරෙනවා ඉති රූපස්ස අස්තංගම කියන. එතකොට මෙයා දැනගන්නවා මේ ඇති වෙන්නේ දුක්ඛයි කියලා. එතකොට ධම්මවිචය කියන එක ඒ ඉති රූපස්ස අස්තංගම කියන අර්ථයෙන්ද ඉතින් ඒකෙම ඒ කැලෙම තියෙනවා ධම්මවිචය කියන එක. මෙන්න මේ විදිහටයි මේක ඇදෙන්නේ මේ විදිහටයි මේක නැති වෙන්නේ කියන. ඊළඟට අපි විරිය සම්පෝඥන්ගේ කියන එක ඒකෙත් ලියලාම තියෙනවා විරිය කියන එක. ඊළඟට අර ධානයන්ට ගියා ප්‍රීති සම්පෝඥංගය කියන එක ඇති වෙනවා. එතකොට උතනම කාරණා හතරක් නේද? සතිය, ධම්මවිචේ, විරේ, ප්‍රීතිය කියන ඒවා ඒ කාරණා හතරක් මේකේ තියෙනවා බොජ්ජංගය. එතකොට යාට නිවන සඳහා ඡන්ද සමාධිය ඇති වෙනවා. එතකොට මෙන්න මේ කාරණාව කියන එක අල්ලගන්න. මොකද්ද මේ කාරණාව? 1 2 3 හරි පවර්ෆුල් ධර්මයක්. 1 කබලින්කාර ආහාරය, 2 අත්තයි දන් නිත්‍යට යනවා කියන එක, තුන જાතියෙන් දැන් ජරාවට යනවා කියන්නේ. දැන් අපි විස්තර වශයෙන් දන්නවනේ කොහොමද අත්තෙන් දැන් නිත්‍යට යන්නේ කියලා. මේක ජැක් එක ගහලා තමයි කරන්නේ. ඒක ඕක නිසා තමයි අපි අපිට ශ්‍රද්ධාවට යනවා කියන එක වළක්වන්නේ මෙන්න මේ කතාව විමානී විසින්. ඉතින් ඕක හොඳට වෙලින් කල්පනා කරනවා නම් එයාට පේනවා මේ જાතියෙන් දැන් ජරාවට යනවා නම් ඉතින් ජරාවිය අදී මරණය වෙනවා. මරණය වෙනවා නම් නිත්‍යභාවයක් කොයින්ද? නිත්‍යභාවයක් කොයින්ද කියලා කල්පනා කරා නම් නිත්‍යව කතාවක් නැත්තම් එහෙනම් මම මේක මේ ස්කේල් එක මම මේම බිඳුවේ ඉඳන් 80ට ගියා නම් අවුරුදු 80ක් ජීවත් වෙනවා. දැන් මට මේක බිඳුවට ගියා නිත්‍යභාවයක් නැහැ. එතකොට මේක නිකන් ඉල්ලලා වැටෙනවා හොඳයක්. එහෙනම් අත්තේ කොයින්ද කියන කතාව තමන්ට එන්නේ. එතකොට අත්තේ කොයින්ද කතාවක් කියන එක තමයි තමන්ගේ මෙන්න මේ රූපය කියන එක තමයි මේ ප්‍රශ්නේ කියන එක තමන්ට මේ මුසීමක් කියන එක තියෙනවා. එතකොට අර වඩුවාසු නැති කතාව ආයෙත් එනවා. බඩුවාසුනේ අන්තිමට කියනවනේ මේ ලී වලින් ඇති වැඩක් නැහැ මහත්තයෝ කියලා නේද? මොකද එයා කියනවා මේ වගේම හදන බඩු කඩාගෙන වැටෙනවා මැරෙනවා නම් මොකටද මේ කියන්නේ? එතකොට ඒ ඊළඟ 8 පිටුවේ තියෙනවනේ මේ මෙත්තාව කියන එක භාවිතා කරනවා කියලා. මේ සබ්බේ සත්තා අවිරිනෝ හොන්ති සුඛිනෝ හොන්ති කේමිනෝ හොන්ති සුඛිනෝ හොන්ති කියලා සති උපට්ට පේත් සතිම් බොජ්ජංග භාවිතාවත් මෙත්තා චිත්තෝ ඉමුති කියලතර මෙත්තාව මෙන්නමින් බොජ්ජංගේ කාරණාවත් එක තමන්ග වඩන. ඔගොලු හරිටම මෙන්න මේ දුත්තුල්ල භාවයගන තැනට ආවන මේ අයිංකරපු ගම මුණේ බොහෝම සකත්තනින් දෝ. ඒක තමයි යර ඒ එක සැප බලාගෙන එක කරන්න එපා. එතකොට එක හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි භාවිතා කරන්නේ මේ ස්ලයිඩ් එක 7යි 8යි භාවිතා කරන්නේ. මේ මේ පළවෙනි ලයින් එකේ අල්ල ගන්න පටික්කුලයි අපටික්කුලයි කියන කතාව අපි ආකාස සංඥායතර යන එක කියන එක නෙමෙයි මේ වෙලාවේදී කරන්නේ. මේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඥාව කියන එක භාවිතා කළා. මේ ඩයග්‍රෑම් එකෙන් ගන්නේ ඔයගොල්ලෝ අර 1යි 2යි 3යි කියන කාරණාව. ඒක හොඳට කල්පනා කරන්න. එතකොට 1යි 2යි 3යි කාරණාව භාවිතා කරනකොට ඔයගොල්ලෝ කල්පනා කරන්නේ අර මෙච්චර දක්වා කියපු කාරණාවලින් අපි කිව්වා මේක අර අත්තයි දැන් නිත්‍යෙට ජැක් එක ගන්නවා මේක තමයි අපි ප්‍රශ්නේ දුස්සීල භාවයෙන් නැති වෙන්නා උදේ. එතකොට ඒක තමන් මේ ජාතියෙන් ජරා වෙනවනම් මරණය වෙනවනම් නිත්‍ය භාවයක් කොහොමද? නිත්‍ය භාවය පුවා මේක ඇකිලිනවා. අත් එක්කොයින්ද නම් එහෙනම් කල්පනා වෙනවා මෙන්න මේ රූපේ තමයි මේක ප්‍රශ්නේ. යන්නේ දැන් තාවනම් මම කිව්වේ උපේක්ඛ අප්‍රමාණයටත් යන්න පුළුවන් ඒ තරමේ දකින්න එක්කෙනා. ඉතින් මෙත්තාව මේ විදිහට භාවිතා කරනවා නම් අර කිව්ව කාරණාත් එක්ක මේ තමන්ට පුළුවන්කම තියෙනවා ඒ සුදු කියන විමුක්තිය කියන එකට ගමන් කරන්න. එතකොට ඒක තමයි ඒ භාවනාව.